മഹിന്ദമറി വിരമെത്തുമ
കരു കഥാനായകത്തുമണി നളിൻ ഭണ്ഡാർ മന്ത്രിത്തുമ അത് മധ്യസ്ഥ കഥാവക്കറ മൈതാനി എത്തുമ പെണ്ണു എത്തുമാട്ട് വിദുലി ബല അമാത്യ ദൂരെ കിട്ടുന്ന സുസുഖം തീയണ ഭാവ എത്തുമ കറുണു കാരണാവളി ബാലൻസ് കഥാകറ നമുത്തൊത്തനോ ഇന്തകനോ ഒക്കെ കറന്ന പുള്ളു വന്നതമായ പ്രശ്ന വിപക്ഷ നായകത്തുമായിട്ട് ഒരു പിലിബന്ധവ് മഹിതാന്നെ എത്തുമട്ട ആണ്ടു അക്നം കാണുന്ന പുള്ളു അമ്മേതികൾ എത്തുമത്തേക്കല്ല കുമണ തോതുമാ ഹൊന്നായി കാരണ രാശി അക്യൂവ ബാലൻസ് കഥാകറ അപ്പൊ അമതക്കറന്ന ഹൊന്നനെ മേ വിദുലി ബലശേഷ്ട്രേ മേ വകക്കീം ഭാരകണ്ണ വിലായ മേ വർത്തമാന ജനാധിപത്യമത് ഏ വകേമ എമത്തുമാടത് അഭിയോഗ രാശിയാക് തിബു മമ വിദുലി ബല അമാത്യവരെ അവിധിയട്ട് കെട്ടിക്കാലയാ കിട്ടിയ ഏ കാലിയ തുലതി മേ പ്രശ്നത്തി മുണേ നെ കോവിഡ് പ്രസംഗത്തെ തിമുണേ ഏ വിലാവെ അപ്പിട്ട് ഇന്ധന ഓണവട്ട തടിയാവ മില ഇത്താമത് തടുവട്ടാവ അന്തിമട അപ്പിട്ട് സല്ലി മേ ലാഭത്തി തിരുണ അപ്പൊ ഏക വിനമ അറമുതലകുത്ത് അതന്നെ ഗിയ ഏകം പസ്സേ തമായ യം സഹന പ്രമാണിക്കുത്തേക്ക് ലബാദുന്ന ഈ വിലാവെ അത്തട്ടം കിസിമ അർബുദയാ കത്തി ഉണ്ടായ മുഖത്ത് ഇന്ധന പാവിച്ചിയ ലോകം അടൂണ ഈ വകയും വിദുലി ബലശേഷ്ട്രി എച്ച ലോക കട്ടലുവാക്കാവനെ മുഖത്ത് മേ ഇന്ധനമിൽ അടുയും മനസ അപ്പൊ ഇട പസ്സേ ബറപ്പത്തല വകക്കീമക് തമായി കാഞ്ചന വിജയശേഖര അമത്തുമാടത് ബാറൂണേ ഏ വിലാവിനെ കൊട്ട ലുക്കു പ്രശ്ന രാശിയെക്കട്ട് മൂന്നതിന് സിദ്ധമുണ ഇക പത്തേ റുസിയാവായി യുക്രൈനെ അത്ര യുദ്ധമേ തത്യാക് നിർമ്മാണേ ഉണ ഏ യുദ്ധമേ തത്യത്തേക്ക് ഇന്ധന വളരെ വിശാല ഇല്ലുമക്കാവകേമ ജാത്യാന്തര വെള്ള പോലെ മില വെടിവീമക്കാവ് ഇത്രയും ആ പസര ഗ്യാണ് തവട്ടിക ദിവസം കൂടെ ആയി ഇസ്രായേൽ പലസ്തീന കെട്ടും എത്തി വിലാതി
ഓടെ പ്ലീസ് നിയോജക കഥാനായകത്തുമാം മൂലാസനെടുപ്പ മീനെ
നിയോജ്യ
കഥാനായകത്തുമണി ഹേമ അഭിയോഗാത്മക കാലപരാസ്യാ തിമുണി ഈ വകേമതമായി പേ ദഹതുന വിദുലിയ കപ്പല മിനിസു ഇത്ത അസർണ തത്തിര പത്തിലാ തിമുണ ഈ വകേമ ഇന്ധന പോളിമ്മല ഗിഹില്ല മിനിസു മെറുണ ഗ്യാസ് പോളിമ്മല ഗിഹില്ല മിനിസു മെറുണ മേ അമാറുമ വിലാവക്ക് തമായി മേ കട്ടുത്ത കരാണ് സിദ്ധുണേ ഏ വിലാവേ മിനിസു കിയാണ കത്ത ഗാന വെടിനാത് കീയട ഹരികനല്ല അവിടെ തെൽട്ടിക തന്നെ കിയ ഈ വകേമ കീയജ്ഞത്കമക്നെ വിദുലി ബില് വെടിക്കല്ല ഹരി അപ്പിട്ട് അഖണ്ഡ വിദുലി ബലിയ തന്നെ കിയ മുതൽ റട്ട അക്കാറമണ്ണ വില അതിമുണേ അപ്പി വകേ നെമേ അനിത് അപ്പി അപ്പേവിത്രാക്നെ ആസാന റട്ടവല്ല മേ പ്രശ്നെ ബറപ്പത്തല വിധിയുടെ തീയന വിലാവക്ക് വർത്തമാന ജനാധിപത്യമത് അപ്പേ കാബിനറ്റ് മണ്ഡല വിദുലി ബല അമാത്യത്വമത് അപ്പൊ സാക്കച്ചാക്കല്ല തീന്തുവാ ഗത്ത മേക ദിഗിൻ ദിഗടമ നയമത്ത് എണ്ണ ബെഹ എനിസ മേക പവത്വാകിന് എണ്ണത്തോണ് അപ്പൊ ഐ എം എഫ് കത്ത് ഇക്കത്ത് കട്ടിയുത്തു കരാൻ അവശ്യതാവേ തീയനോ എനിസ പാരിഭോഗിക പാരിഭോഗികട്ട അസാധാരണ നോണ വിധിയ അവമ പ്രശ്നയാ നിർമ്മാണ വിനഭാവ അപ്പൊ ദണ്ണവ നമുക്ക് മേ വിദുലി ബല മണ്ഡലേ പവത്വകിന് അണ്ണ അഖണ്ഡവ വിദുലി ബലിയ ലബാദിന്നത് അഖണ്ഡവ ഇന്ധന ലബാദിന വെടപ്പില്ലക്കു ദിയാത്കരണതമായി കടുതു കരു ഏനിസ ഏക്ക് പ്രതിഫലയാ വിധിയട്ട് അവിടെ പുളുവാങ്കമ ലബുണ യം വാസിദായക തത്വേക്കട്ട് എന്നിട്ട് ഏ വിലായ മട്ട മതകായി സമഹാര വിലാവടെ ഡോളർ മില്യൻ ഹത്തലിയാ തിയാക് നെത്തുവ നെവ് അവില്ല തിമുണ ഇന്ധനട്ടി അപ്പിട ഗണ്ണ വിധിയാക്ഞ നെവത്തിയനവ ഇന്ധന ഗണ്ണ വിധിയാക്ഞ ഡോളർ മില്യൻ ഹത്തലിയാ ഗിവാ ഗണ്ണബേ ഏ വിലായ വിവിധ വിധിയെ ഉത്സാഹം തരുവ ഹേമ അമാറുമ തത്യക്തമായി തിമുണേ ഈ വകേമ തമായി ഇന്ധന സദാ ഗിവന മില സാമാന്യ മിലക്കട വടാ വെടി മില ഗിവണ സിദ്ധമാണ് നമുക്ക് അപ്പൊ ഇറട്ടേ ബങ്കുളത്തിലാത്തിമുണ സല്ലി ലഭ്യനവാദ വിശ്വാസ അഗ്നെ ഈ വകേ തത്വയാണ്ട് മൂന്നതിന് സിദ്ധമാണ് ഈ വകേമ തമായി ബാങ്കോ കിസിമ ബാങ്കോക്കിംഗ് അപ്പിട്ട് രാജ്യ ബാങ്കോക്കിംഗ് ഹോ അനിത് ബാങ്കോക്കിംഗ് നയക് ഗണ്ണ പുളു അക്കം അക്തിമുണിനെ അധിക മില ദീല വിദുലി ബലി ഇന്ധന ലഭാഗണ്ണ സിദ്ധമാണ് ഏസാമ ഇന്ധന വലിൻ വിദുലി നിഷ്പാദന കിരിമേതി തേ ബറ അപ്പൊ ഈ റഡർ ധനിന്ന പട്ടാങ്കാത്ത നമുക്ക് ദൻ ഏ തത്വയെ വിനാശ്യമീന്തി ബനവ ദൻ ജനതാവട്ട് യം അപഹസ്വാഭ്യത്തിനവ അപ്പി പിലികാൻ ഏക പിലികാനെ നെത്താൻ അപ്പി മഹാപുളുവെ പയകഹാല ഇന്ന കട്ടിയ ബെന്ന ബെഹ മേസു മേ വിലായ വിദുലി ബില ഗിവാ ഗണ്ണ അമാറു കാന്തിന ബവ അപ്പി ദാൻ ദൻ ഗീവതാവേ ഏക വിലാവക വിദുലി ബല ബില അടുക്കല്ല ആയ വെടി കരണ്ണൂണ സിയർ ദഹാട്ടയും വെടി കരാ മൈതാൻ ദഹ දහතුනකින් විතර අඩු කළා දහඅටකින් වැඩි කරාම අර අඩු කරපු කතාව කියන්නේ නැතුව දහඅටකින් වැඩි කරා කියලා අපි ඔක්කොම මනින්න ගත්තා. ඒක තමයි සත්‍ය තත්ත්වය. ඒකටත් ඒක හේතුවක් වුණා මම දන්න විදිහට මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයේ ලබා දීපු නිර්දේශවලට එහා ගියපු නිර්දේශ ලබා දෙන්න ගිහිල්ලා තමයි මේ වගේ තත්ත්වයන් නිර්මාණය වුණේ. දැන් අද නලින් බණ්ඩාර මන්තුමා කිව්වා මේ ජලාස පිටාර යනවා කියලා ඒකේ සත්‍ය තත්ත්වයක් තියෙනවා. හොඳ වර්ෂාපතනයක් තියෙනවා. මොනවටත් වැඩි වැස්ස තියෙනවා. අනිත් මොනාංශයට පාඩුණත් මම හිතන්නේ විදුලි බල මණ්ඩලයට ඒක පාඩුවක් වෙන්නේ නැහැ. ඒක හොඳ අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. මම දන්න විදිහට සම්පූර්ණ ධාරිතාවයෙන් ජල විදුලිය නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. හැබැයි එහෙම නිෂ්පාදනයක් සිද්ධ වුණා කියලා එක සැරේට මේක මිලාඩු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. එහෙම තත්ත්වයක් ඇති වුණොත් ගිය සැරේ තත්ත්වෙම ආයෙ ඇති වෙනවා. එක සැරේට පොඩ්ඩක් අඩු කරලා ආයෙ වැඩි කරන්න වෙනවා. එතකොට ආපහු මේ ගැටුමට යන්න අවශ්‍ය නැහැ. ඒ නිසා යම් සහනයක් ලැබෙනවා නම් ඒ සහනය ඇමතුමා කැබිනට් මණ්ඩලයටත් දැනුම් දෙවි. ඒ වගේම අනිත් අංශත් එක්කත් කතා කරાવી. ඒ සහනය අනිවාර්යයෙන්ම ජනතාවට දෙවි. මොකද මේක අරගෙන ඇමතුමා ගෙදර ගෙනියන්නවත් ජනාධිපතිතුමා ගෙදර ගෙනියන්නවත් මේ ලාභයක් ලැබෙනවා නම් එහෙම තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. ඒක මණ්ඩලය ඇතුලේ තියෙයි. ඒක අවශ්‍ය වෙලාවට ජනතාවට ලබා දෙන්න කටයුතු කරයි. මම හිතනවා මමත් හිතනවා දැන් මේන අධික වර්ෂා තත්ත්වයක් එක්ක දිගටම මේ තත්ත්වය තියෙනවා නම් ජනතාවට අනාගතයේදී විදුලියේ සහනයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි ඒකම අමතක කරන්න හොඳ නැහැ. දැන් අපිට අනාවැකි පළ කරලා තියෙනවා. අනාවැකි ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන ඒවා මොකද එයාටත් කියන්න අමාරු කණුත් තියෙනවා. වහින දැන් ඉස්සරහට ඒ වගේම දැනට අනාවැකි තියෙනවා. යල් දැන් මේ මාස් කන්නයක් ඇති වෙන්න වර්ෂාපතනයක් තියෙනවා. ඊළඟ යලත් එක්ක ඒ කියන්නේ ලබන මාර්තු වලින් පස්සේ වගේ නැවත නියඟයකට එන්න ඉඩ තියෙනවා කියලා. එහෙම වුණොත් අපි ඒක පිළිබඳවත් සැලකිලිමත් වෙන්න වෙනවා. ඉතින් කොහොම වුණත් මම හිතනවා හොඳ තත්ත්වයක් ඇති වෙයි කියලා. අපිට මේ විදුලි බලය පැත්තත් ඒ වගේම අනිත් පැත්තට ඉන්ධන තත්ත්වය පිළිබඳවත් අපිට හොඳ තත්ත්වයක් නිර්මාණය වෙයි කියලා මම හිතනවා. අපිට දැන් බාධාවක් වෙලා තිබුණා මේ පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙල ආරම්භ වුණේ නැහැ. මම ඉන්න කාලෙත් අපි විශාල උත්සාහයක් දැරුවා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. යම් යම් මට්ටමකට ක්‍රියාත්මක කරන්න ගියත් ඒකටත් ලොකු බාධාවක් නැති වුණා. දැන් මේ වෙනකොට ඒ බාධාවන් ක්‍රමානුකූලව ඉවත් වෙලා තියෙනවා. මේ රටට මේ සෝලා පවර් ඒ වගේම වින් පවර් මේවා එකතු කරගත්තොත් අපිට ඒක පරිසරයටත් එක පැත්තකින් හිතකාරී වෙනවා. ඒ වගේම අනිත් පැත්තට මේ විදුලි ප්‍රශ්නයට යම් විසඳුමක් ලබා දෙන්න පුළුවන්කමකුත් ලැබෙනවා. මට මතකයි මම ඉන්න කාලේ හයිඩ්‍රෝ පවර් මිනි හයිඩ්‍රෝ පවර් බොහොමයක් නතර වෙලා තිබුණා. ඒ අය ඒකෙන් ඉවත් වෙන තත්ත්වයටත් පත් වෙලා තිබුණා. සමහර ඒවාට මුදල් ගෙවීම ගැටලු. අපි ඒ පිළිබඳව විදුලි බල මණ්ඩලයෙන් සමහරලාට ලොකු වාද විවාද වලට ගියා අවසානයේ. නමුත් ඒ වෙලාවේ වර්තමාන අග්‍රාමාත්‍යතුමත් ඒ සඳහා මැදිහත් වීමක් කරා. ඒ කණ්ඩායමත් එක්ක ඇවිල්ලා මුණ ගැහිලා ඒ කටයුතු අපි නැවත ආරම්භ කරන්න ඉඩ දුන්නා. මොකද අපිට ලාභම විදුලි බලය ගන්න තියෙන්නේ හයිඩ්‍රෝ පවර් වලින්, ජල විදුලිය. ඉතින් ඒවත් නතර කරන්න යම් යම් කුමන්ත්‍රණ තිබුණා. මොකද මේ ගොඩාක් අය කැමැත්ත තියෙන්නේ මේ සමහර නිලධාරීන්. සමහර නිලධාරීන්ගේ කියලා නිලධාරීන්ගේ කැමැත්ත තිබුණා මේ ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීම තමයි ඔවුන්ගේ අරමුණ බවට පත් වෙලා තිබුණා. නමුත් අද වෙනකොට ඒ தත්ත්වය ඒ නිලධාරීන්ුත් ඒ මානසිකත්වය වෙනස් කර ගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා. දැන් ඒ අයත් හැඩ ගැහිලා තියෙනවා මේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව. ඒ වගේම මම ඉන්න කාලෙම LNG බලාගාරයක් පිළිබඳව ආව යෝජනා. ඒ වෙලාවේ ආව යුග ධනමි, ඒ වගේම සුබ ධනමි, ඒ වගේ යෝජනා කීපයක් ආවා. මට මතකයි ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය සමග අධිකරණ තීන්දුවක් තිබුණා නඩුමකට බැහැලා LNG බලාගාරයක් හදන එක ලොකු ප්‍රමාදයක් ඇති වෙලා තිබුණා. මම ඒකට අවශ්‍ය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ බොහොම අභියෝගාත්මක වෙලාවක ඒ අවසරය ලබා දුන්නා ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමට. නමුත් ඒ කටයුත්ත දැන්ට සිද්ධ වුණත් LNG සප්ලයි එක සම්බන්ධව ගැටලුවක් නිර්මාණය කරා. මම සතුටු වෙනවා නලින් බණ්ඩාර මන්තුමා මේක මතක් කළ දීම පිළිබඳව නිව් පෝට්‍රස් කණ්ඩායම ඇවිල්ලා මෙහි සාකච්ඡා කරා. මම ඉන්න කාලෙමත් ආවා. ඒක ඉතාමත් හොඳ යෝජනාවක් කියන එක තමයි විදුලි බල මණ්ඩලය කිව්වෙත්. ඒ අයගේ අදහසක් තිබුණා. නමුත් ඒ වෙලාවේ විරුද්ධ පක්ෂය ඒකට සම්පූර්ණ විරුද්ධ වුණා. මේක එන්නේ ඇමරිකාවෙන් කියලා ලොකු භීතියක් ඇති කරගත්තා විරුද්ධ පක්ෂය අය. මම හිතන්නේ මෙතන මේ විදුලි බිලේ යම් වැඩිවීමක් තියෙනවා නම් අනාගතයේදී ඒකට ඒගොල්ල මේකට කෑ ගහපු අය මේ වගකීමක් කරන්න දරන්න ඕන. අපිට ඇමරිකාවෙන් දෙන්නේ, ඉන්දියාවෙන් දෙන්නේ, චීනෙන් දෙන්නේ කියන එක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ ආයෝජනය පිළිබඳව සොයා බලලා අපේ රටට හානියක් නොවන ආකාරයෙන් ඒ ආයෝජන ලබා ගැනීම. මේක ඇමරිකන් විරෝධයක් වෙන්නලා ගත්තු ක්‍රියාමාර්ග නිසා අද මේ පව නැත්තම් මේ පාඩුව මේ රටේ ජනතාවට දරන්න වෙලා තියෙනවා. අපි මේ රටක් ගැන විරුද්ධ වෙලා කතා කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ කිව්ව දේවල් ටික අරගෙන බැලුවොත් නොකිව්ව දෙයක් නැහැ ඒ ආපු එකට. අද වෙනකොට ඒ ඇවිල්ලා ඒ සප්ලයි එක දීලා තිබුණා නම් දැනුත් නැවකින් ගෙනල්ලා දෙන්නේ වෙලාවේ සාකච්ඡා මට්ටමට ගිහිල්ලා තිබුණා. ඒ වගේ දේවල් කරලා තිබුණා නම් මේ විදුලි බිල මීට අඩු කරගන්න
තිබුණා. මිනිත්තුක කාලයක් තියෙනවා තුමාට.
මේ මීට වඩා විදුලි බිල අඩු කරගන්න තිබුණා. නමුත් අවාසනාවට මේ කණ්ඩායම මේ වෙලාවේ විරුද්ධව කතා කරා. ඒකට එන්න ඉඩ දුන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලය අද මේ ජනතාව මේ යම් විදුලි බිලේ වැඩිවීමක් තියෙනවා නම් ඒ ඇයට ඒ වගේ කීම් පැවරෙන්නේ කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම තමයි මෙතන සඳහන් වුණා සමනල වැව, ඒ වගේම රන් ටැඹේ වික්ටෝරියා මේ ජලාශ ටික විකුණන්න යනවා කියලා. මන් දන්න විදියට විදුලි බල ඇමතුමා එහෙම කිසිම යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගෙනල්ලත් නැහැ. කැබිනට් මණ්ඩලයේ ජනාධිපතිතුමාවත් අපිවත් ඒ වගේ සාකච්ඡාවක් කළත් නැහැ. ඒ නිසා කිසිම ආකාරයක මේ කැබිනට් මණ්ඩලය මේ ජලාශ විකුණන්නවත් කිසිම රටකට විකුණන්නවත් එහෙම නැත්නම් මේ රටේ කාට හරි විකුණන්නවත් කටයුතු කරන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි විදුලි බල මණ්ඩලය මේවා පාඩු නොවන විදියට කළමනාකරණය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙනවා. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේ එකඟතාවය අපි ලබා දීලා තියෙනවා. මොකද මේ තිබුණු ක්‍රමයේ වැරද්දක් තියෙන බව අපි හැමෝම පිළිගන්න. නලින් බණ්ඩාර විරුද්ධ පක්ෂ මන්ත්‍රීතුමත් පිළිගන්න. ඉතින් එමනම් යම් වෙනසක් වෙන්න ඕන කියන එක පිළිබඳව විවාදයක් නැහැ. එහෙනම් ඒ ක්‍රමවේදය තමයි සකස් කරන්න යන්නේ. ඒසා මම ඉතින් ඇමතුමත් ඒක කියයි. මමත් මේ කැබිනට් මණ්ඩලයේ සමාජිකෙක් විදියට කියනවා මේ කිසිම ජලාශයක් කිසිම කෙනෙකුට විකුණන යෝජනාවක් පිළිබඳව අපි සාකච්ඡා කළත් නැහැ. එහෙම ඉඩක් දෙන්න අපි කවුරුවත් සූදානමකුත් නැතේ කියන එක ප්‍රකාශ කරමින් විදුලි බල ඇමතුමා මේ ගන්න උත්සාහය පිළිබඳව එතුමටත් ඒ වගේම රාජ්‍ය ඇමතිවරුන් දෙපළත් ඒ සඳහා කරන මැදිහත්වීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. මම දන්නවා චෝදනා එල්ල වෙනවා. අපිත් කැමති විදුලි බිල අපිටත් දරා ගන්න අමාරුයි. අඩු කර ගන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම ඩීසල් මිල අඩු කර ගන්න පුළුවන් නම් අපිටත් හොඳයි. නමුත් මේ තියෙන ප්‍රායෝගික තත්ත්වය මත විදුලිය කප්පාදු කර ගන්නවත් එහෙම නැත්නම් තෙල් නැතුව දුක් විඳිනවට වැඩිය මේ තත්ත්වය හරි පවත්වාගෙන යෑම පිළිබඳව අපි සතුටු වෙන්න ඕන කියන එක ප්‍රකාශ
කරනවා.
ඇමතිවරු දෙන්නෙක් ඉන්න නිසා ප්‍රශ්නයක් අහන්න කැමති අදාළ
කෙටියෙන්
විනාඩියක්. මහින්ද අමරණීර ඇමතුමා අමාත්‍යවරයා හැටියට 2019 ඩිසැම්බර් මාසේ වගේ ඉන්නකොට හම්බන්තොට HIPG සමාගමට අයිති බංකරින් ලයිසන් එක සයිනෝපෙක් සමාගමට දුන්නා. ඒක නීති විරෝධී. මොකද ඒ බලපත්‍රය දුන්නේ HIPG එකට. ඒකෙන් 15% අයිති වුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට. හැබැයි මේක සයිනෝපෙක් එකට දුන්නා. මම මේ පාර්ලිමේන්තුවේ දෙතුන් පාරක් මේ ගැන කිව්වා මේක වෙනස් කර යුතුයි කියලා. දැන් අලුත් ඇමතිවරයා ඉන්නවනේ. දැන් මේක හරිනම් රට වෙනුවෙන් කර යුතු දෙයක්. ඒක වෙනස් කරලා තියෙනවද නැද්ද කියලා මම අහන්න කැමතියි. මොකද දෙන්නම ඉන්න වෙලාවේ. මම ඒ ගැන පස්සේ කතා කරනවා.
මම
විස්තර දීලා කතා කරන්න පුළුවන් නම් උත්තර දෙන්න දැන්.
මේක දෙන්න මම දුන්නා නෙමෙයි. මේ සඳහා විදුලි බල පෙට්‍රෝලියම් එක තමයි යෝජනාවේ වෙලා ගෙනල්ලා තිබුණේ. ඒ සඳහා සියලු නිර්දේශ ඇවිල්ලා තමයි අමාත්‍යාංශයේ කටයුත්ත මේ ක්‍රියාත්මක කළ තිබුණේ. ඒක ඕනම වෙලාවක අවශ්‍ය නම් නිවැරදි කරගන්නත් පුළුවන් වේ. ඒක රටට අහිතකර දෙයක් කියලා මම විශ්වාස කරන්නේ
නැහැ.
මම ඇමති වෙලා ඉන්නකොට මගෙනුත් ඇවිල්ලා ඉල්ලුවා. මම ඒක ප්‍රතික්ෂේප කරා. ඒක රටට පාඩුයි. ඒ රටට එන 15%ක ඒ ආදායම ඩොලර් වලින් ලැබෙන එක අපි චීන සමාගමකට සම්පූර්ණයෙන්ම ලියලා දීලා තියෙනවා. ඒක පාවා දීමක්. මම කියන්නේ ඒක වහාම නතර කර යුතු. දැන් කරලා තියෙන එක වැරදි. පෙට්‍රෝලියම් එකෙන් කවුරු හරි උපදෙස් දීලා තියෙනවා නම් ඒගොල්ලන්ට විරුද්ධව අපි ක්‍රියාමාර්ග ගත යුතුයි.
හොඳයි බොහොම ස්තුතියි කරු. කරු එසේදරන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 16ක කාලයක් තියෙනවා.
கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இன்றைய தினம் மின்சாரம் வெளிசக்தி அமைச்சுக்கு கீழே மிக முக்கியமாக 2-3 விடயங்கள் பதிவு செய்யப்பட வேண்டியிருக்கின்றது. இந்த பதிவு செய்யப்படுவதற்கு முதல் நாட்டிலே வடக்கு கிழக்கு மாகாணங்களில் நடைபெறுகின்ற மிக முக்கியமான விடயம் ஒன்று தொடர்பிலே நான் பதிவு செய்ய விரும்புகின்றேன். தமிழர்களுடைய மிகப்பெரிய தேசிய மாதமாக கருதப்படுகின்ற இந்த தமிழ் தேசிய மாவீரர் நாள் நெருங்கி இருக்கும் இந்த காலப்பகுதியில் வடக்கு கிழக்கு தமிழர் தாயக பிரதேசங்களில் இராணுவத்தினரதும் போலீசாரினதும் கெடுபிடிகள் வலிந்து அதிகரிக்கப்பட்டுள்ளன. 2015 ஐநா மனித உரிமைகள் பேரவையில் கொண்டுவரப்பட்ட நிலைமாறுகால நீதி பொறிமுறையை இலங்கை அரசு ஏற்றுக்கொண்டதற்கமைய ஈழத்தமிழர்கள் இன விடுதலைக்காக உயிர் சுரந்த தமது பிள்ளைகள் அவர்கள் விதைக்கப்பட்ட விளை நிலங்களான துயிலும் இல்லங்களுக்கு சென்று நினைவேந்தும் உரிமையை நிலைநிறுத்த தொடங்கியிருந்தார்கள். கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, நான் உங்களுடைய அனுமதியோடு தான் இதனை பதிவு செய்ய விரும்புகிறேன். காரணம், அவ்வளவு தொடர் கெடுபிடிகள் அங்கே நடைபெறுகின்றது. ஆனால் வாழும் வயதுடைய இளம்பராய புதல்வனை, புதல்வியை, கணவனை, தந்தையை, சகோதரனை இழந்து துயருகின்ற நெஞ்சம் எவ்வாறு இருக்கும் என்பதை உணர தலைப்படாத அதிகார கரங்கள் அடிப்படை மனிதாபிமானம் உணர்வுகளை கூட புறந்தள்ளி இன்னும் இன்னும் எங்கள் மக்களை வஞ்சிக்கும் செயல்பாட்டையே மிக கச்சிதமாக மேற்கொண்டு வருகின்றன. இனியொரு போதும் போரொன்றை விரும்பாத எமது மக்கள் பயங்கரவாதம் எனப்படுகின்ற இயல்புகளுக்கு ஒத்திசையாத வகையில் தங்களின் பிள்ளைகளை அவர்கள் புதைக்கப்பட்ட நிலங்களில் சென்று வழிபடுவதற்கும் விளக்கேற்றுவதற்கும் கண்ணீர் விட்டு அழுவதற்குமான சந்தர்ப்பங்களை தடுக்கும் வகையில் அச்சுறுத்தல்களும் விசாரணைகளும் பரவலாக அரங்கேற்றப்படுகின்றன. போர் முடிவிற்றும் தமிழர் தாயக பகுதிகளில் மேல்குடியேற்றம் நடைபெற்றும் 13 ஆண்டுகள் நிரம்பிய பின்னரும் பெருமளவான மாவீரர் துயிலும் இல்லங்கள் இராணுவத்தினரின் ஆக்கிரமிப்பிலேயே உள்ளன. வடக்கு கிழக்கில் உள்ள 27 மாவீரர் துயிலும் இல்லங்களில் யாழ்ப்பாண மாவட்டத்தின் கொடிகாமம், எள்ளங்குளம், கோப்பாய் ஆகிய துயிலும் இல்லங்கள், கிளிநொச்சி மாவட்டத்தின் தீராவில் துயிலும் இல்லம், முல்லைத்தீவு மாவட்டத்தின் முள்ளியவளை, ஆலங்குளம், அளம்பில், நெடுங்கேணி, களிக்காடு மற்றும் மணலாறில் உள்ள உதயபீடம், கோடாலிக்கல், புனிதபூமி ஆகிய துயிலும் இல்லங்கள், வவுனியா ஈச்சங்குளம் துயிலும் இல்லம், மட்டக்கிழப்பு மாவட்டத்தில் உள்ள தாண்டியடி துயிலும் இல்லம் ஆகிய 12 மாவீரர் துயிலும் இல்லங்கள் இன்று வரை இராணுவ படை முகாம்களாகவே முற்றுகையிடப்பட்டுள்ளன. கிளிநொச்சி மாவட்டத்தின் தீராவில் துயிலும் இல்லத்தை விடுவிக்க கோரி கடந்த 2023 11/11 பொதுமக்கள் மற்றும் சிவில் சமூக அமைப்புகளின் ஏற்பாட்டில் எதிர்ப்பு ஆர்ப்பாட்டம் ஒன்றும் மேற்கொள்ளப்பட்டிருந்தது. அவ்வார்ப்பாட்டத்தின் போது கையளிக்கப்பட்ட மகஜரை பிரதியை நான் சபாபீடத்திற்கு சமர்ப்பிக்கின்றேன். இவ்வாறானதொரு சூழலில் தமது பிள்ளைகளின் கல்லறைகள் அத்தனையும் போரியல் மாண்புக்கு புறம்பான வகையில் இடித்தும் பெயர்த்தும் அளிக்கப்பட்ட பின்னரும் அந்த கல்லறைகள் நிறைந்திருக்கும் துயிலும் இல்லங்களை தமது புனித பூமியாக எண்ணியே தமிழர்கள் இன்றளவும் பூசிக்கிறார்கள். திரும்பும் திசையெல்லாம் ஆக்கிரமிப்பின் கால்கள் ஆழ வேரூன்றி போயிருக்கும் தமிழர் தாயகத்தில் இராணுவத்தால் விடுவிக்கப்பட்ட துயிலும் இல்லங்கள் மீதான ஆக்கிரமிப்பும் வழிபாட்டு உரிமை மீதான தடையும் மீளவும் வலிந்து ஏற்படுத்தப்படக்கூடும் என்ற அடிப்படையில் மக்களிடையே ஆழப்பதிந்திருக்கும் அரசு மீதான நம்பிக்கையினமும் துயிலும் இல்லத்தின் புனிதத்துவத்துக்கு பாதுகாக்க வேண்டும் என்பதில் அவர்களுக்கு இருந்திருக்கும் ஆத்ம எதிர்பார்ப்பும் அத்துயிலுமில்ல வளாகங்களை எல்லைப்படுத்துவதிலும் அலங்கரிப்பதிலும் ஆர்வத்தை ஏற்படுத்தியிருக்கிறது. அத்தகைய மக்களின் எதிர்பார்ப்புக்கு அமைய காலத்தின் தேவை கருதியும் துயிலுமில்ல மரபுகளுக்கு அமைவாகவும் கனகபுரம், முழங்காவில், வன்னிவுலாங்குளம் ஆகிய துயிலுமில்லங்களில் நுழைவாயில்களை அமைத்து அங்கே ஒரு அலங்கார வேலைகளில் அங்குள்ள மக்கள் அந்த உரித்துடையவர்கள் பெற்றோர்கள் ஈடுபட்டார்கள். அவ்வாறான சூழலை பயங்கரவாத முலாம் பூச முற்படுகின்ற பயங்கரவாத முலாம் குறித்த எந்த குறியீடுகளும் அவற்றில் காட்சிப்படுத்தப்படவில்லை. ஆனால் போரை நினைவுபடுத்துகின்ற நல்லிணக்கத்தை சீர்குலைக்கின்ற எந்த ஒரு அடையாளங்களும் இல்லாத வெற்று முகப்புகளை நிறுவியமைக்காக இதுவரை நான் உட்பட 13 பேர் போலீசாரால் தனித்தனியே விசாரணைக்கு உட்படுத்தப்பட்டுள்ளார்கள். அவை கௌரவ சபாநாயகர் அவர்களே, இந்த நாட்டிலே நாங்கள் சமாதானத்தை விரும்புகிறோம். எல்லோரும் நல்லிணக்கத்தை விரும்புகிறோம். நாங்கள் எல்லாரும் இந்த நாட்டிலே சமாதானமாக வாழ வேண்டும் என்று கருதுகிறோம். இங்கே ஒரு மின்சார பிரச்சனையில் இருந்து இங்கே வாழுகின்ற மக்களுடைய அடிப்படை பிரச்சனைகளை பற்றி பேசுகிறோம். ஆனால் இந்த நாட்டில் இருக்கிற மக்களுக்கு இடையில் இன்னும் ஒரு சமாதானத்தை நிலைநிறுத்தக்கூடிய வகையிலான, ஒற்றுமையாக பயணிக்கக்கூடிய வகையிலான மன உணர்வுகள் இன்னும் ஏன் இந்த நாட்டிலே ஏற்படாமல் இருக்கிறது? இது ஒரு மிக மிக வேதனையான விஷயம். தயவு செய்து, இங்கே பல்வேறுபட்ட தேவைகள் மக்களுக்கு இருக்கின்றன. இந்த நாட்டினுடைய மின்சாரம் ஒரு வகையிலே பாதிக்கப்பட்ட மக்களை இன்னும் தொடர்ந்து பாதித்துக் கொண்டிருக்கிறது. பல்வேறுபட்ட வலுசக்தி விடயங்கள் அந்த மக்களுக்கு சென்றடையாமல் இருக்கிறது. ஆனால் தொடர்ந்தும் இந்த இடங்களில் இந்த மக்கள் வஞ்சிக்கப்படுகிறார்கள். குறிப்பாக 4.5 மணித்தியாலங்கள் செல்வாநகர் கிளிநொச்சியில் உள்ள திரு சகாய இருதயநாதர் மில்டர் என்பவரது மின்னொட்டு தொழிலகத்தில் வைத்து போலீசாரால் விசாரணைக்கு உட்படுத்தப்பட்டார்கள். அடுத்த நாள் 2023 11/20 திங்கட்கிழமை காலை ஏழு மணியளவில் முழங்காவில் துயிலும் இல்லத்தின் முன்பாக முழங்காவில் போலீஸ் நிலையத்தைச் சேர்ந்த போலீசார் ஒருவர் என்னை கிட்டத்தட்ட அரை மணி நேரம் விசாரணைக்கு உட்படுத்தினார். அன்றைய தினம் பிற்பகல் 2 மணியளவில் முல்லைத்தீவு மாவட்டத்தின் வன்னிவுலாங்குளம் மாவீரர் துயிலும் இல்ல வளாகத்தில் வைத்து திரு சுப்பிரமணியம் பரமானந்தம், திரு கந்தசாமி கிருஷ்ணமூர்த்தி, திரு பொன்னையா ஆனந்தகுமார் ஆகிய மூவரும் போலீசாரால் விசாரணைக்கு உட்படுத்தப்பட்டதோடு போலீஸ் நிலையத்திற்கு வருகை தருமாறும் நிறுவப்பட்ட துயிலுமில்ல முகப்பை அகற்றுவோம் என்று எழுத்து மூல உத்தரவாதம் தருமாறும் அச்சுறுத்தப்பட்டுள்ளனர். மீளவும் 2023 11/22 மேற்குறித்த மூவரையும் மாங்குளம் போலீஸ் நிலையத்துக்கு அழைத்து துயிலுமில்ல முகப்பினை எதிர்வரும் 2023 11/22 நிரந்தரமாக அகற்ற வேண்டும் என போலீசார் வற்புறுத்தியதோடு அவ்வாறு அகற்றாத பட்சத்தில் அவர்கள் மீது சட்ட நடவடிக்கை எடுக்கப்படும் எனவும் கடுமையாக எச்சரித்துள்ளனர். தமிழர்களின் பூர்வீக மண்ணை ஆக்கிரமித்து 100% தமிழ் மக்களின் தக்கம் செறிவாக உள்ள தமிழர் தாயக பகுதிகளின் பெருநகரங்களிலும் பிரதான வீதிகளிலும் ஏராளமான போர் வெற்றி சின்னங்களை நிரந்தரமாக நிறுவப்பட்டுள்ளன. குறிப்பாக கிளிநொச்சி நகர மத்தியில் டிப்போ சந்திக்கும் கிளிநொச்சி மத்திய மகாவித்தியாலயத்துக்கும் அருகே உள்ள சந்திரன் பூங்கா வளாகத்தில் தமிழர்களின் இதயங்களை துளைத்து உள்நுழைவதான தோற்றப்பாட்டை வெளிப்படுத்தும் துப்பாக்கி சின்னம் ஒன்றுடனான ராணுவ போர் வெற்றி சின்னமும், ஆனையிறவு பகுதியில் ஏனையின் வீதியின் பிரதான வீதியின் இருமரங்கும் இருவேறு போர் வெற்றி சின்னங்கள் நிறுவப்பட்டுள்ளன. இலங்கையை தாங்கி நிற்கும் வலிந்த கரங்கள் ஒருபுறமும் ராணுவ சிப்பாயான ஒருவருடைய உருவப்படம் இன்னொரு புறமுமாக நிறுவப்பட்டுள்ளது. முல்லைத்தீவு மாவட்டத்தின் புதுக்குடியிருப்பு பிரதேசத்தில் A-35 பிரதான வீதியில் ஒரு மருங்கில் ஆயுதம் தரித்த ராணுவ சீருடை, சிங்கக்கொடி, துப்பாக்கி என்பவற்றை ஏந்தியவாறு வெற்றி கழிப்பில் மிதக்கும் ராணுவ சிப்பாய் ஒருவரது உருவச்சிலை நிறுவப்பட்டிருக்கிறது. அடிப்படை உரித்து கோரி போராடிய ஒரு இனத்தை தோற்கடித்து விட்டோம் என்கிற மமதையையும் போரின் குரூரத்தையும் படையினரது ஆக்கிரமிப்பு சிந்தையையும் முகத்தில் அறைந்தால் போல் பிரதிபலிக்கும் ஆயுத கலாச்சார நினைவு சின்னங்கள் சீர்குலைக்காத இன நல்லிணக்கத்தை, அவை நினைவுபடுத்தாத போரியல் உணர்வுகளை, நினைவேந்தல் உரித்தை நிலைநாட்டுவதற்காக அமைத்த துயிலுமில்ல முகப்புகள் சீர்குலைக்கும் என்று சிந்திப்பது கூட ஆக்கிரமிப்பின் அதிகுச்ச வெளிப்பாடாகவே தென்படுகிறது. ஆக தமது நெடுங்கால மரபுகளின் வழி இம்முறையும் இனிவரும் காலங்களிலும் எமது மக்கள் தமது உறவுகளை புதைக்கப்பட்ட இடங்களுக்கு சென்று விளக்கேற்றி மலர்தூவி கண்ணீர் சிந்தி வழிபடுவதன் மூலம் தங்களை தாங்களே ஆற்றுப்படுத்திக் கொள்கின்ற நினைவேந்தல் நிகழ்வுகளை இராணுவ தலையீடுகளோ போலீசாரின் அச்சுறுத்தல்களோ அற்று அமைதியான வழியில் கடைபிடிப்பதற்கு வழிவகை செய்ய வேண்டும் என்று பாதிக்கப்பட்ட எமது மக்களின் பிரதிநிதியாக இந்த உயரிய சபையினூடாக நான் கேட்டுக்கொள்கின்றேன். மிக முக்கியமாக நேற்றைய தினம் மட்டக்களப்பு மாவட்டத்தில் உள்ள தரவை மாவீரர் துயிலும் இல்லம், கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த தரவை மாவீரர் துயிலும் இல்லத்திலே 4000 மாவீரர்களுடைய வித்துடல்கள் விதைக்கப்பட்டிருக்கிறது. அவ்வாறான ஒரு துயிலும் இல்லத்தில் அங்கே இருந்த அந்த தூவிகள் அனைத்தும் இடித்து அகற்றப்பட்டிருக்கிறது. நேற்றைய தினம் விளக்கேற்றுவதற்காக இருந்த ஒரு சிறிய தூவி கூட போலீசார் வீதிகளை மறைத்து போலீசாரின் உதவியோடு வனவள திணைக்களத்தை சேர்ந்தவர்களும் சேர்ந்து அந்த ஒரு சிறிய தூவியை உடைத்தெறிந்திருக்கிறார்கள். எவ்வளவு கேவலமானது இந்த நாட்டிற்கு, இது எவ்வளவு மோசமானது. நாங்கள் இந்த நாட்டிலே எல்லாளனை வெற்றி கொண்ட மன்னன், எல்லாளனுக்கு சிலை அமைத்து இந்த மண்ணிலே எல்லோரையும் இறங்கி வணங்குமாறு வற்புறுத்தினான், கட்டளையிட்டான் என்று நாங்கள் வரலாற்றை படிக்கிறோம். எவ்வளவு உயரிய நாகரிகம் கொண்ட சிங்கள மக்கள் அந்த காலத்திலே வாழ்ந்திருக்கிறார்கள், எவ்வளவு உயரிய எண்ணங்களை கொண்ட சிங்கள அரசர்கள் இருந்திருக்கிறார்கள். வெற்றி போரிலே வெற்றி தோல்வி சகஜமானது. யார் வெல்லுகிறார், வயோதிபர் வெல்லுகிறாரா, எல்லாளன் என்கிற வயோதிபன் வென்றாரா, அல்லது அவரை வெற்றி கொண்ட மன்னன் இளவயதுக்காரன் வென்றாரா என்பதல்ல. போரிலே வெற்றி கொண்ட பிற்பாடும் அதற்குரிய மரியாதையை கொடுத்து இந்த மண்ணிலே நீங்கள் வணங்க வேண்டும் என்று கட்டளையிட்டது இந்த சிங்கள உயரிய பண்பாட்டை கொண்ட ஒரு மன்னன். ஆகவே இந்த சிங்கள இளைஞர்களே, யுவதிகளே, நீங்கள் இந்த துயிலும் இல்லங்களை வந்து பாருங்கள். நீங்கள் அந்த மக்களோடு அளவலாவுங்கள். அந்த மக்களுடைய கண்ணீரை கேட்டு பாருங்கள். அப்பொழுதுதான் உங்களுக்கு விளங்கும் தரவை துயிலும் இல்லத்தை போலீசார் ஏன் ஒரு வக்கிரமான முறையிலே உடைத்தார்கள், ஏன் அவர்களிடம் அந்த வக்கிரமான உணர்வு வந்தது. மிக முக்கியமாக என்ன காரணத்திற்காக அப்படி செய்கிறார்கள்? கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இங்கே பாருங்கள், இது ஒரு துயிலும் இல்லத்தினுடைய முகப்பு வாசல். இந்த முகப்பு வாசல் இதிலே என்ன நல்லிணக்க சிதைவு இருக்கிறது? ஒரு ஒரு அழகுபடுத்தலுக்காக கட்டப்படுகிற, தற்காலிகமாக அமைக்கப்படுகின்ற இந்த முகப்பு வாசலால் இலங்கையினுடைய நல்லிணக்கத்துக்கு என்ன பாதிப்பு ஏற்பட்டிருக்கிறது? தயவு செய்து இதனை இங்கே இருக்கின்ற சபையில இருக்கின்ற முக்கியமானவர்கள் சொல்லுங்கள். இங்கே பாருங்கள், முல்லைத்தீவினுடைய முள்ளிவாய்க்கால் பகுதியிலே ராணுவ துப்பாக்கியோடும் ராணுவ சீருடையோடும் சிங்கக்கொடியோடும் இருக்கிற இந்த ராணுவ சின்னம் எவ்வாறு நல்லிணக்கத்தை ஏற்படுத்தும்? இதற்கும் அந்த முகப்புக்கும் என்ன வித்தியாசம்? ஏன் நீங்கள் அப்படி அதனை பார்க்க வேண்டும்? தயவு செய்து இந்த முகப்பையும் இந்த ராணுவ சின்னத்தையும் பாருங்கள். அதே போல பல இடங்களில் இங்கே பாருங்கள், ராணுவத்தினருடைய சிலைகளை பாருங்கள், ராணுவ பிரசன்ன மாநகரவிலே உள்ள ராணுவத்தினுடைய சின்னங்களை பாருங்கள். இவற்றையெல்லாம் தமிழ் மக்கள் போரில் அழிந்து தங்களுடைய முழுமையான கிளிநொச்சியிலே அமைக்கப்பட்டிருக்கிற தமிழ் மக்களுடைய இதயங்களை துளைத்து செல்லும் சின்னத்தை பாருங்கள். ஆகவே இவையெல்லாம் தமிழ் மக்கள் பொறுமையோடும் சகிப்புத்தன்மையோடும் ஏற்றுக்கொண்டுதானே வாழ்கிறார்கள், இவற்றை சமாளித்துக் கொண்டுதானே வாழ்கிறார்கள். ஆனால் நாங்கள் யாரும் இல்லாத 4000 வித்துரல்கள் உள்ள தரவை மாவீர துயிலும் இல்லத்தில் ஒரு சின்ன தூபியை போலீசார் இனவரி கொண்டு மிக மோசமாக நேற்று உடைத்தறிந்திருக்கிறார்கள். இது இந்த நாட்டுக்கு கேவலமாக இல்லையா? இந்த நாட்டுக்கு இது ஒரு வெக்கமாக இல்லையா? எத்தனை சிங்கள தலைவர்கள் நீங்கள் ஆடையோடு இருக்கிறீர்கள்! நீங்கள் உங்களுடைய துட்டகாமினியை நினைத்து பாருங்கள், அல்லது பழைய மன்னர்களை நினைத்து பாருங்கள், இந்த வரலாற்றை சிங்கள உயர்ந்த கலாச்சாரத்தை சொன்ன மன்னர்களை இணைத்து பாருங்கள், சிங்கள நாகரிகத்தை கற்பித்த மன்னர்களை இணைத்து பாருங்கள். ஆனால் இப்பொழுது இருக்கிறவர்கள் என்ன கை கொள்ளுகிறார்கள்? இந்த அரசாங்கத்தை கேவலப்படுத்துகின்ற முழங்காவில் போலீசார் மிக மோசமாக நடக்கிறார்கள், மாங்குளம் போலீசார் மிக மோசமாக நடக்கிறார்கள். தயவு செய்து பிரதி சபாநாயகர் அவர்களே, இந்த நாட்டிலே நல்லிணக்கம் ஏற்பட வேண்டுமா? இந்த நாட்டிலே சமாதானம் ஏற்பட வேண்டுமா? அவையெல்லாம் இல்லாமல் நாங்கள் என்ன பொருளாதாரம் பற்றி பேசியும் இந்த நாட்டினுடைய பொருளாதார முன்னேற்றத்திற்காக எந்த விடயத்தை உங்களால் கையாள முடிய போகிறது? நீங்கள் என்ன செய்வீர்கள்? நான் இந்த படங்களையும் இங்கே இருக்கின்ற இந்த கலர் படங்களையும் நான் உங்களுடைய சபாபீடத்துக்கு சமர்ப்பிக்கிறேன். தயவு செய்து இதனை எல்லாரும் பாருங்கள். நான் மீண்டும் மீண்டும் இந்த சபையினூடாக, உயர்ந்த சபையினூடாக நான் கேட்டுக்கொள்வது, மிக மிக உலகம் வெட்டி தலைகுனியக்கூடிய அளவுக்கு நேற்று தரவை துயிலும் இல்லத்தை போலீசார் உடைத்திருக்கிறார்கள். அதே போல தாண்டியடியில் இருக்கிற துயிலும் இல்லத்திலே அந்த மக்கள் சென்று வணங்குவதற்கு முன்னால் உள்ள ராணுவத்தினர் விடுகிறார்கள் இல்லை, மிகப்பெரிய தடைகளை ஏற்படுத்துகிறார்கள். இந்த நாட்டிலே சமாதானம் வேண்டும் என்றால் 2015 மைத்ரிபால சிறிசேனா அவர்கள் ஜனாதிபதியாக இருந்த பொழுது, இதே இன்றைய ஜனாதிபதி பிரதமராக இருந்த பொழுது, அப்பொழுது இருந்த அயலுறவுத்துறை அமைச்சர் மங்கள சமரவீர அவர்கள் ஏற்றுக்கொண்டார்கள். நிலைமாறுகால நீதி பொறிமுறையின் அடிப்படையில் நாங்கள் மக்கள் வணக்கம் செலுத்த நாங்கள் சம்மதிக்கிறோம் என்றார்கள். 2016 மே மாசம் 21 சரி நவம்பர் மாசம் 21 இதே பாராளுமன்றத்தில் நாங்கள் 16 பாராளுமன்ற உறுப்பினர்களும் மைத்ரிபால சிறிசேனா அவர்கள் அப்போதைய ஜனாதிபதியையும் பிரதமரையும் நாங்கள் இதே பாராளுமன்ற அவருடைய அலுவலகத்திலே சந்தித்தோம். அப்பொழுது நாங்கள் எல்லோரும் சேர்ந்து கேட்டோம், எங்களுடைய மக்கள் தங்களுடைய துயிலும் இல்லங்களில் சென்று வணங்குவதற்கு அனுமதியுங்கள் என்று. அவர் அப்பொழுது சொன்னார், அவர்கள் விளக்கேற்றுவதற்கு அல்லது தீபம் ஏற்றுவதற்கு மெழுகுதிரி
ஏற்றுவதற்கு
இல்லை என அவர் குறிப்பிட்டிருந்தார். ஆகவே கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த நாட்டிலே இருக்கின்ற சமாதானம் எப்படி உருவாக்கப் போகிறது? தயவு செய்து புரிந்து பாருங்கள். நாட்டுக்கு சமாதானம் முதலில் உருவாகி ஒரு இணை நல்லிணக்கம் வேண்டுமா? அல்லது நாங்கள் பொருளாதாரம் பொருளாதாரம் என்று 80 நாங்கள் சொல்லிக் கொண்டிருக்கிற பொருளாதாரத்தை கட்டி வளர்க்க உங்களிடம் என்ன தைரியமும் திராணியும் இருக்கிறது? தயவு செய்து நான் இங்கே இருக்கின்ற காஞ்சன விஜயசேகர உட்பட்ட ஓரளவு புத்திஜீவிகளாக சமாதானத்தை விரும்புகின்ற இந்த அமைச்சர்களிடமும் இங்கே இருக்கின்றவரிடமும் கேட்கிறேன், இந்த நாட்டுக்கு சமாதானம் முக்கியமா? இந்த நாட்டுக்கு இருக்கிற இனப்பிரச்சனை தீர்க்கப்பட்டு அந்த மக்களுக்கான உரித்து முக்கியமா? இங்கே அடிக்கடி ஜனாதிபதி ஒரு வசனம் பாவிக்கிறார், வடக்கை நாங்கள் அபிவிருத்தி செய்து அதிகாரம் வழங்கி அபிவிருத்தி செய்ய முனைகிறோம். அவர் கிழக்கை ஏன் ஒதுக்குகிறார்? வடக்கு கிழக்கு என்பது தமிழர்களுடைய வரலாற்று தாய் வழி மண். ஏன் ஜனாதிபதி இந்த நாட்டினுடைய உச்ச அதிகாரத்தை கொண்ட ரணில் விக்ரமசிங்கே ஜனாதிபதி அவர்கள் கிழக்கை தவிர்த்து வடக்குக்கு நான் அதிகாரங்களை வழங்கி அபிவிருத்தி செய்ய போகிறேன் என்று அடிக்கடி சொல்லிக் கொண்டிருக்கிறார். இது அவருடைய வார்த்தை. தயவு செய்து முதல் அவற்றையெல்லாம் தூக்கி எறிந்துவிட்டு கிழக்கும் வடக்கும் தமிழர்களுடைய வரலாற்று ரீதியான பாரம்பரியமான அவர்களுடைய வாழ்விடம், அந்த வாழ்விடத்தில் அவர்கள் வாழக்கூடிய வகையில் ஒரு அரசியல் தீர்வை முன்வைக்கிற பொழுதுதான் நீங்கள் நினைக்கிற பொருளாதாரத்தையோ பொருளாதார வளர்ச்சியையோ எழுச்சியோ இந்த நாடு எட்ட முடியும். ஆகவேதான் தயவு செய்து கௌரவ பிரதி சபாநாயகர்களே, வெறும் சமாதான பேச்சுக்கள் அல்ல இந்த நாட்டுக்கு முக்கியம், அல்லது வாய்ப்பேச்சுக்கள் அல்ல. நாங்கள் செய்ய வேண்டியவற்றை எல்லாம் ஓரமாக எங்கோ வைத்துவிட்டு இங்கே பாருங்கள், இங்கே இருக்கின்ற இந்த படங்களை பாருங்கள், ராணுவ சின்னங்களை திணிக்கிறீர்கள். அதுவும் ஒரு தமிழர்கள் வாழுகின்ற இடத்தில் அவர்களை கொலை செய்த சின்னங்கள் முதன்மைப்படுத்தப்படுகிறது. ஒரு சாதாரண வளைவு, இந்த மக்கள் தங்களுடைய ஆறுதலுக்காக அவர்கள் கட்டிக்கொண்ட ஒரு வளைவை தூக்கி எறிகிறார்கள், புடுங்குகிறார்கள், போலீசார் வற்புறுத்துகிறார்கள். இது யார் கொடுத்தது? இந்த அதிகாரத்தை அவர்களுக்கு யார் கொடுத்தது? நீங்கள் நிலைமாறுகால நீதி பொறுமையை ஏற்றுக்கொள்கிறீர்கள், நீதிமன்றங்கள் சொல்லுகின்றன அவர்கள் வணங்கலாம் என்று. நீதிமன்றங்கள் தடை செய்யவில்லை. ஆனால் போலீசார் மிகவும் மோசமாக இருக்கிறார்கள். குழப்புவதற்கென்றே குழுக்களை உருவாக்குகிறார்கள். ராணுவ புலனாய்வாளர்களால், போலீஸ் புலனாய்வாளர்களால் இந்த மாவீர தின நிகழ்வுகளை குழப்புவதற்கென்றே பல குழுக்கள் உருவாக்கப்பட்டிருக்கிறது. அந்த குழுக்கள் மோதல்கள் இருப்பது போல காட்டி இந்த மாவீர தினங்களை குழப்புவதற்கான முழு முயற்சிகளையும் மேற்கொள்கின்றார்கள். ஆகவே கௌரவ பிரதி சபாநாயகர் அவர்களே, இந்த நாட்டினுடைய சமாதானம் நல்லிணக்கத்தில் இருக்கிறது என்றால் முதலில் துயிலும் இல்லங்களில் இருக்கின்ற ராணுவ முகாம்களை அகற்றி அந்த இடங்களில்
அவர்கள்
தங்களுடைய பிள்ளைகளுக்கு வணக்கம் செலுத்த அனுமதியுங்கள். அங்கே தொடங்கட்டும் நல்லிணக்கம். அந்த நல்லிணக்கம் இந்த நாட்டினுடைய சமாதானத்தையும், இந்த நாட்டினுடைய பொருளாதாரத்தையும், இந்த நாட்டினுடைய வளர்ச்சியையும் தமிழ் மக்களுடைய பங்களிப்போடு கட்டி வளர்ப்பதற்கு நாங்கள் உங்களோடு தோள் கொடுக்க காத்திருக்கிறோம். அது எங்களுடைய உரிமைகள் வழங்கப்படும் பட்சத்தில் என்பதை தயவு செய்து கருத்தில் எடுத்துக் கொள்ளுங்கள்.
භවංශතේ ඔබතුමාට ගරු ආචාර්ය හරණිය අමරසූරිය මෙතනිය ඔබතුමීට මිනිත්තු 13ක් කාලයක්.
භූමි ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි, විදුලි බලය සහ බල ශක්තිය කියන්නේ අපේ ජීවිතයට ඍජුවම බලපාන, අපේ ජීවිතයේ ගුණාත්මක භාවයට තීරණාත්මක ලෙස බලපාන ශේෂ්ත්‍රයක්. එතකොට මේ දෙක අත වශයෙන්ම අපේ මිනිස් අයිතිවාසිකම් හැටියට මේ විදුලි බලයත් බල ශක්තියත් අපිට ලැබෙන එක, ඒ සේවාවන් හැටියට අපිට ලැබෙන එක අපේ මූලික අයිතිවාසිකමක් කියලා පිළිගන්න වෙනවා. එතකොට ඒ වගේම අපේ ආර්ථිකය විශේෂයෙන්ම කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට තමන්ගේ කර්මාන්තය ඒ බිස්නස් එක හරියට ගෙන යාම සඳහා විදුලි බලයත් බලශක්තියත් අතිශයින්ම වැදගත් වෙනවා. ඒ නිසා මේ සේවාවන් දෙක ජනතාවට, මිනිස්සුන්ට, මේ රටේ පුරවැසියන්ට අත්‍යවශ්‍ය දෙයක් හැටියට, අත්‍යවශ්‍ය සේවාවක් හැටියට පාලනය කිරීමටත් ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ වගේම එක වැදගත්ම දේ මේ මොහොතේ දැරිය හැකි මුදලකට පුරවැසියට ලබා ගැනීම සඳහා මැදිහත් වීමටත් ආණ්ඩුවට විශේෂ වගකීමක් තියෙනවා. හැබැයි අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මේ වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලක්ෂ 5කට වැඩි ගෙවල් ගානක විදුලි බලය කපලා තියෙන්නේ. මේ වැඩි ප්‍රමාණයක්, මේ විදුලි බලය කැපිලා තියෙන ගෙවල් වැඩි ප්‍රමාණයක් බැලුවොත් ඒවා අඩු ආදායම් ලාභී පවුල්. ඔබ දන්නවා අද වෙනකොට අපේ රටේ අඩු ආදායම් ලාභී කියන තත්වයට වැටිලා තියෙන පවුල් සංඛ්‍යාව ඉහළ ගිහිලා තියෙනවා. මේ වෙනකොට සංඛ්‍යා ලේඛන අනුව පවුල් 31ක් දුප්පත් කියන තැනට වැටිලා තියෙන්නේ. මේ වැඩිපුර වැඩි වශයෙන් මේ ගෙවල්වල මේ පවුල් තුල විදුලි බලය පාවිච්චිය ගැන කතා කරනකොට යුනිට් 30ත් 60ක් අතර ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. අපි අත වශයෙන්ම හිතුවොත් යුනිට් 30ක් තුල පාවිච්චි කරන යුනිට් 30ක් යුනිට් 60ක් ගත්තත් මොන වගේ විදුලි උපකරණ, මොන වගේ දේවල්ද ගෙදරක පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ ඒවා අතිශයින්ම, කියන්නේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන දේවල්. ලයිට් කීපයක්, එහෙම නැත්නම් ෆෑන් එකකුත් කරගන්න බැරි තත්ත්වයකදී යුනිට් 30ක් තියෙනවනම් ඉඳලා හිටලා ටීවී එක පැය ගාණක් දාන එක, ෆෝන් එකක් චාර්ජ් කරන එක, මීට ඇරෙන්න ඇත්තටම යුනිට් 30ක් කියන ප්‍රමාණයකට සීමා වෙනවා කියන්නේ අපි විදුලි බලය ඇත්තටම පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි අද ලෝකයේ තත්ත්වය ගත්තමත්, අද අපේ ජීවන තත්ත්වය ගත්තමත් තවදුරටත් විදුලි බලය, විදුලි උපකරණ කියන දේවල්, සමහර විදුලි උපකරණ කියන දේවල් සුඛෝපභෝගී භාණ්ඩ ලෙස අපිට සලකන්න බෑ. ෆෑන් එකක් තියෙන එක, ෆෝන් එකක් දෙකක් ගෙදරක චාර්ජ් කරන්න තියෙන එක, කම්පියුටර් එකක් තියෙන එක, ෆ්‍රිජ් එකක් පාවිච්චි කරන එක, රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක්, මේවා සියල්ලම මේවා සුඛෝපභෝගී භාණ්ඩ ලෙස අපිට තවදුරටත් සලකන්න බෑ. ගෙදරක විශේෂයෙන්ම ගෘහණියකට අතිශයින්ම වැදගත්, ඇගේ ජීවිතය පහසු කරන උපකරණ රාශියක් අද විදුලි උපකරණ, ඒවා මත තමා, විදුලිය මත තමා රැඳෙන්නේ. නමුත් අද අපි බැලුවම, අද ඕනම ගෙදරකට ගියාම විදුලි භාවිතය කප්පාදු කරලා තියෙන්නේ. නමුත් බොහෝ ගෙවල් වලට ගියාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ෆ්‍රිජ් නිවලා, රයිස් කුකර් පැක් කරලා අයින් කරලා, බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් අයින් කරලා, වොෂින් මැෂින් එකක් අයින් කරලා, මේවා තවදුරටත් පාවිච්චි කරන්න පුළුවන් තත්වයක නෙවෙයි අද බහුතරයක් ගෙවල් වල ඉන්නේ. මේ ලක්ෂ පහකට වැඩිය ඉලෙක්ට්‍රිසිටි කපලක් තියෙනවා කියන්නේ එවැනි පවුල් කප්පාදුව සිදු. අද දත්තවලට අනුව පවුල් රාශියක් තමන්ගේ විදුලි බලය කප්පාදු කිරීමකට ලක් කරලා තියෙනවා. ඒක අපි හැමෝම කරනවා. නමුත් AC එකක් පාවිච්චි නොකර ඉන්න එකයි, ෆෑන් එකක් පාවිච්චි නොකර ඉන්න එකයි, අත්‍යවශ්‍ය ලයිට් පාවිච්චි නොකර ඉන්න එකයි අතර විශාල වෙනසක් තියෙනවා. මේ වෙනකොට මේ අත්‍යවශ්‍යයෙන්ම මේ මාර්තු මාසේ ලයිට් බිල වැඩි කරන්න ඉස්සෙල්ලා ලැබිලා තියෙන දත්තානුව පවුල් ලක්ෂ දෙකක් යුනිට් 30ට අඩුවට පාවිච්චි කිරීමට පරිවර්තනය වෙලා තියෙනවා. ලක්ෂ 3ක් විතර ඉහළ යුනිට් පාවිච්චියක ඉඳලා යුනිට් 30ත් 60කත් අතර පාවිච්චියට තමන්ගේ විදුලි පරිහරණය කප්පාදු කරලා තියෙනවා. මේ මාර්තු 2023 වැඩි වුණ බිලට වඩා ඒකට කලින් මේ ජනවාරි වල. ඉතින් ඒ කියන්නේ විශාල කප්පාදුවක් කරගෙන තියෙන්නේ දුප්පත්ම පවුල්. කොහොමටත් පීඩාවට ලක්වෙන පවුල්, හැම පැත්තකින්ම පීඩාවට ලක්වන පවුල් තමයි මේක වැඩි මේ කප්පාදුව කරගෙන තියෙන්නේ. එතකොට මේක සාධාරණ නෑ ගරු නියෝජ කතානායකතුමනි. විශේෂයෙන්ම මේ වෙලාවේ අඩුමතරමේ හයිඩ්‍රෝ පාවිච්චිය නිසා අපි දන්නවා මේ වෙලාවේ අපේ වැඩිපුර විදුලි බලය නිෂ්පාදනය වෙන්නේ හයිඩ්‍රෝ වලින්. නමුත් ඒකේ ලාභයවත් අඩුමතරමේ එවැනි තත්ත්වයක් ගැනවත් හිතලා මේ කප්පාදුව කොහොමද පවුල් වලට බලපාන්නේ කියන එක ගැන හිතලා අපි කිසියම් විදියක සහනයක් මේ පවුල් වෙත දිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ගෙවල් වලට විතරක් නෙවෙයි, පාසල් වල තත්ත්වය මොකද්ද? මේකට ඉස්සෙල්ලත් අපිට ඕන තරම් පාසල් අපිට හමු වෙලා තියෙනවා. පාසල් වලට ගියාම විදුලි බිල් ගෙවන්න තරම් ඒ පාසල් වලට මුදල් ලැබිලා නැහැ. ඔවුන් එතකොට අනිවාර්යයෙන්ම විදුලි බිල පාවිච්චි කිරීම සඳහා මුදල් අය කරගන්නේ දෙමව්පියන්ගේ. දැන් ඒක පුරුද්දක් හැටියට පාසල් සංවර්ධනය කියන එක හරහා, පාසල් සංවර්ධන කමිටු හරහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරමින් තමයි පාසල් වල විදුලි බිල ගෙවන්නේ. දැන් අපි කතා කරනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා IT වගේ IT විෂයන් පුළුල් විය යුතුයි, විද්‍යාව සහ තාක්ෂණය කියන එක පුළුල් විය යුතුයි. එහෙනම් අනිවාර්යයෙන්ම ඒවයි නූතන ඉක්විප්මන්ට් තියෙන කම්පියුටර්ස් තියෙන ලැබ්ස් අවශ්‍ය වෙනවා. ලැබ්ස් පාවිච්චි වෙනවා. ඇත්ත වශයෙන්ම අද පාසල් වලට ගියාම ලැබ්ස් පාවිච්චි කරන එක, කම්පියුටර් ලැබ්ස් පාවිච්චි කරන කම්පියුටර්ස් තියෙන පාසල් වල වුණත් සීමා කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ විදුලි බිල ප්‍රශ්නය නිසා. ඉතින් ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි, මීටත් වඩා කියන්නේ මේ කප්පාදුව සිද්ධ වෙනවා කියන්නේ තමන්ගේ ජීවිතය අද ලෝකෙට ගැලපෙන්න වෙන අවශ්‍ය මූලික පහසුකම් පිළිබඳ කප්පාදුවක් කරගෙන යන කාලයක්. මේක අසාධාරණයි. එවැනි තත්ත්වයකට අපිට මේ රටේ ජනතාව තල්ලු කරන එක කොච්චරක් දුරට හරිද? කොහොමද ඒක අපේ ආර්ථිකය වෙනුවෙන් කියන එක, ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් කියලා මේ කප්පාදුවට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන පිරිසටම තමයි වැඩියෙන්ම මේ පීඩාව ලක් වෙලා තියෙන්නේ. ඔවුන්ගේ ජීවන තත්ත්වය දැන් නිකන් ගල් යුගය දක්වා ගිහිල්ලා තියෙන්නේ එවැනි කණ්ඩායමට. මේක පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි ගරු නියෝජ කතානායකතුමනි. අපි යෝජනා කරනවා මොකක් හෝ විදියකට මේ බර යම්කිසි විදියකට අඩුමතරමේ ඒ දරිද්‍රතාවයෙන් පෙළෙන, අද වෙනකොට 31%, අද නෙවෙයි මේ ටිකක් මේ දත්ත ටිකක් පරණයි, ඒ 31%ක් වන එවැනි පවුල් වලට හරි යම්කිසි සහනයක් ලැබිය යුතුයි. මොකෝ මේ ක්ෂේත්‍රයේ විශාල ලාභ ලබන ක්ෂේත්‍රයක්ත් මේ වෙනකොටත් ලාභ ලබන ක්ෂේත්‍රයක්. නමුත් ඒක තුලින් මේ පාරිභෝගිකයාට කිසියම් සහනයක් ලබා දෙන්න කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම බලශක්තිය ගත්තත් තෙල් වල ප්‍රයිස් ෆෝමියුලා එක ගැන කතා කරනකොට ගරු නියෝජ කතානායකතුමනි අද එතනත් අත වශයෙන්ම අපේ ෆුවල් යූස් එක අඩු වෙලා තියෙනවා කියන එක කප්පාදු වෙලා තියෙන කියන එක රහසක් නෙවෙයි. ඔව් මේ ආණ්ඩුව ඉතාමත්ම ආඩම්බරෙන් කියන එකක් තමයි තවදුරටත් තෙල් පෝලිං නැහැ කියලා. තෙල් පෝලිං නැහැ තමයි. තෙල් පෝලිං නැති වෙන්න එක හේතුවක් තමයි ඇත්තටම කන්සම්ප්ෂන් එකත් වැටිලා තියෙන. මේසු අවශ්‍ය පරිදි නෙවෙයි ඔවුන්ට හිතෙන ඔවුන් කැමති විදිහට නෙවෙයි තවදුරටත් තෙල් පාවිච්චි කරන්නේ. ඒ නිසා ඉල්ලුම අඩු වීම නිසා මේකට එක හේතුවක් වෙලා තියෙනවා. නමුත් ඊට එහා
ගරුමන්තිතුමේ තව මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
ඔව් ස්තුති ගරු නියෝජ කතාවේ මට මේ ප්‍රශ්න ටිකක් යොමු කරන්න මම කැමතියි. මේ ප්‍රයිස් ෆෝමියුලා එකේදී කොහොමද අපි මේ ප්‍රයිස් ෆෝමියුලා එක ජස්ටිෆයි කරන්නේ කියන එක ගරු ඇමතිතුමාගේ කතාවේ මේවට පිළිතුරු දෙන්න පුළුවන් නම් අපි අගය කරනවා. මම දැක්කා මේ ප්‍රයිස් ෆෝමියුලා එකේ තියෙනවා ඩීලර් මාකින් කියලා එකක්. ඇඩ්මින් කෝස්ට් එක කියලා තියෙනවා. ප්‍රොෆිට් මාර්ජින් කියලා තියෙනවා. මේ වගේ කොහොමද අපි තීරණය කරන්නේ? ඒක කොහොමද ඒක ලෝක වෙළඳ පොලේ තියෙන ප්‍රයිස් එකත් එක්ක ගන්නකොට මෙවැනි දේවල් කොහොමද අපි තීරණය කරන්නේ? ඒක ඒකේ කෝස්ට් එකත් ඇඩ්මින් කෝස්ට් එකත් මැනුෆැක්චරර් ඇඩ්මින් කෝස්ට් එකත් පාරිභෝගිකයාට නම් දරා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. කොහොමද ඒක සාධාරණ වෙන්නේ? එතකොට උදාහරණයක් හැටියට යම්කිසි සැකයක් එන්න පුළුවන්. මේ ප්‍රොෆිට් මාර්ජින් එක මේ විදියට තියාගන්න තියෙන අවශ්‍යතාවය තියෙන්නේ මේක ප්‍රයිවටයිස් කරන්න යනකොට ඒකේ ප්‍රොෆිට් මාර්ජින් එක පෙන්වන්න අවශ්‍ය වෙනවා. ලාභ ලබන එකක් හැටියට පෙන්වන්න ගෙන යාමට තියෙන අවශ්‍යතාවය තුළද මේ ප්‍රොෆිට් මාර්ජින් එක මේ විදියට පවත්වාගෙන යන්නේ කියන එක. එතකොට ඒක ඒ වගේම දැන් අපි දන්නවා ඉලෙක්ට්‍රිසිටි බිල් එක ඉලෙක්ට්‍රිසිටි ටැරිෆ් එක ගැන තීන්දුව තීරණ ගන්නකොට අඩුපාඩු මොනවා තිබ්බත් PUCSL එකේ යම්කිසි සහභාගිත්වයක් තියෙනවා, යම්කිසි මැදිහත් වීමක් තියෙනවා. ඒකට ජනතාවගේ අදහස් දෙන්න පුළුවන් මොකක් හරි ස්වාධීන යම්කිසි විදියක ස්වාධීන මොකක් හරි ක්‍රියාවලියක් අරහා තමයි ඒක සිද්ධ වෙන්නේ. එකම එකඟ වුණත් නැති වුණත් සීමාවන් තිබ්බත් එහෙම එකක් හරි තියෙනවා, ක්‍රියාවලිය තියෙනවා. නමුත් තෙල් වල ප්‍රයිස් ෆෝමියුලා එක ගන්නකොට කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඇමතිතුමාගේ තීරණය මත විතරද? මේකටත් බැරිද අපිට මීට වඩා විනිවිදභාවයක් තියෙන වගවීමක් තියෙන ජනතා සහභාගිත්වයක් තියෙන ක්‍රමයක් අපිට හඳුන්වා දෙන්න බැරිද? නැත්නම් කොහොමද මේක පිළිබඳ තීන්දුව තීරණ ගන්නෙ? හරි මෙතන අපිට පේන විදිහට නම් ඇමතිවරයාට තියෙනවා අනවශ්‍ය විදිය බලපෑමක් කරන්න පුළුවන්. ඒක පුද්ගලයෙක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක වෙන ඕන ඇමතිවරෙක්ට එහෙම බලයක් තිබිය යුතු නැහැ කියලා අපි හිතන්නේ. ඒක තුලත් මීට වඩා ස්වාධීන විනිවිදභාවයක් තියෙන වගවීමක් තියෙන ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා අපි යෝජනා කරනවා. අවසාන වශයෙන් ගරු නියෝජ කතානායකතුමනි, මට ඇහුණා මීට කලිනුත් මේක ගැන කතා වුණා ඉන්දියාන් IOC එකෙන් කිලෝමීටර් 750ක ගෑස් සහ ඔයිල් ලයින් එකක් ගැන යෝජනාවක් තියෙනවා. දැන් IOC එක අපි දන්න විදියට මාකට් ෂෙයාර් එකෙන් 10%කටත් අඩු ප්‍රමාණයක් වගේ 10%ක් වගේ මාකට් ෂෙයාර් එකක් තියාගෙන මාකට් ෂෙයාර් එකෙන් 10%ක් පමණ තියෙන මේ කම්පැනි එකට මොකද්ද තියෙන උවමනාව සහ මොකද්ද මොටිවේෂන් එක කිලෝමීටර් 750ක ගෑස් සහ ඔයිල් ලයින් එකක් හදන්න සහ මේක පිළිබඳ ෆීසිබිලිටි ස්ටඩි එකක් කරලා තියෙනවද? ඒ ෆීසිබිලිටි රිපෝර්ට් එක ගැන අපිට දැනුවත් වෙන්නත් පුළුවන්. මොකද මම හිතන්නේ මේක
තීරණාත්මක වීමක්.
අපි කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ ඉන්දියන් ග්‍රිඩ් එකට සම්බන්ධ විය යුතුද නැද්ද මේවා අපි සාකච්ඡා කරමු. නමුත් IOC එකට කොහොමද මේක ගියේ? මේක තීරණය වුණේ කොහොමද? ඒකේ ෆීසිබිලිටි එක කොහොමද තීරණය වුණේ? තාක්ෂණික වශයෙන් මේක කොහොමද අපි සාධාරණීකරණය කියන දේවල් ගැන අපි හිතන්න ඕන කියලා අපි හිතනවා. ඒ නිසා ඒක පිළිබඳවත් ගරු ඇමතිතුමා උත්තරයක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ලබා දුන්න කාලයට බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමන්ට. ගරු කබීර් රසිම් මහත්මයා, ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තියෙනවා.
ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අමාත්‍යතුමනි, මට මේ වෙලාව වෙනස් කරලා දෙන්න එකම උනර මගේ ස්තුතිය. මම කලින් ආපු ප්‍රශ්නේ මම ඔබතුමාට මේ කෙටි සීමිත කාලය තුළ ප්‍රශ්න කීපයක් අහන්න යනවා. එකක් තමයි බංකරින් ප්‍රශ්නය. හම්බන්තොට වරාය ගත්තම ඛනිජ තෙල් සංස්ථාවට අයිති වූ අර ලයිසන් නිකුත් කිරීම සඳහා පළමුවෙන්ම මාගම්පුර සමාගමට ශ්‍රී ලංකාව හම්බන්තොට වරාය පාලනය කරනකොට මාගම්පුර සමාගමට තමයි බංකරින් ලයිසන් එක ලබා දීලා තිබුණේ. ඒකෙන් රටට ආදායම් හිමි වෙනවා. හැබැයි ඒ වෙලාවේදී ඒ තරම් බංකරින් සේවාවන් සිදු වුණේ නැහැ. ඉන් පසුව චීනයේ චයිනා මර්චන්ට් එක සමග ඒකාබද්ධ ගිවිසුමක් අත්සන් කළා. HIPG සමාගම ඇති කෙරුවාට පසුව ඒ ලයිසන් එක, ඒ බලපත්‍රය බංකරින් බලපත්‍රය දුන්නේ HIPG සමාගමට. HIPG සමාගමේ 85%ක අයිතිය තිබුණේ චයිනා මර්චන්ට්, 15%ක් තිබුණේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය. එතකොට ඒ බංකරින් සේවාවලින් හැම උපයන ඩොලරයකින්ම 15%ක් එන්න ඕනේ ශ්‍රී ලංකා රජයට වරාය අධිකාරිය හරහා. මම අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ HIPG එකෙන් චීන සමාගමෙන් ඇවිල්ලා මට කිව්වා මේක සයිනෝපෙක් එකට ලයිසන් එක දෙන්න කියලා. මම ඒක ප්‍රතික්ෂේප කරා. මොකද එහෙම කෙරුවා නම් අපට උපයන 15% අපිට නැති වෙනවා. මට ලොකු බලපෑමක් කෙරුවා. ඔබතුමා දන්නවනේ මේවා බලපෑම් කරන හැටි. ඒත් මං ඒකට හෙල්ලුනේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා මාසයක් ගියේ නැහැ. පුදුමයි. දිසැම්බර් මාසෙද කොහෙද මේ බලපත්‍රය HIPG එකට නිත්‍ය අනුකූලව තියෙන්න ඕනේ ඔතන, නිති විරෝධී ලෙස. මොකද ගිවිසුමක් අත්සන් කරලා තිබුණා මේ ලයිසන් එක දෙන්න පුළුවන් HIPG එකට පමණක් කියලා. මේ ලයිසන් එක සයිනෝපෙක් එකට දුන්නා. දැන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබෙන ඒ 15%, ලංකාවේ රජයට ලැබෙන 15% අහිමි වෙලා තියෙනවා. මේක නීති විරෝධී වැඩක්. මම අහන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය මොකද කරගෙන හිටියේ? මේක බලාගෙන හිටියද? තමන්ගේ එන ආදායම අහිමි වෙනකොට මේකට විරුද්ධව කතා කරේ නැද්ද? ඛනිජ තෙල් ඇමතිවරයා මේක කොයි විදිහකටද දුන්නේ? ඉතින් දැන් ඒක වුණේ මහින්ද අමරීර ඇමතුමාගේ කාලේ. ඔබතුමා ඊට පස්සේ තව කවුරු හරි උදයගම්මන්පිල ඇමතුමා හිටියා, මම එයාගෙන් ඇහුවා. එයාත් උත්තර දුන්නේ නැහැ. මේවා තමයි රටට අහිමි වෙන ඩොලර් ආදායම. ඔබතුමා ඇමති, ඔබතුමාට යුතුකමක් තියෙනවා මේක වෙනස් කරන්න. අපි චීනයට, ඉන්දියාවට වෙනුවෙන් නෙවෙයි කතා කරන්නේ, අපි කතා කරන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඔබතුමා අවංකනම් මේක කර යුතුයි. නැත්තම් මේ සභාවේ උත්තර දෙන්න ඇයි මේක නොවෙන්නේ කියලා. ගරු ඇමතුමනි, ඛනිජ තෙල් සංස්ථාව සම්මුච්චිත ලාභයක් උපයගත්ත පෞගිය කාලේ. මම දැක්ක ඔබතුමාත් මාධ්‍ය ඇවිල්ලා බොහොම සතුටෙන් මේක කිව්වා. ඔබතුමාගේ සභාපතිවරයාත් මේක ගැන කතා කරා විටින් විට. මං හිතන්නේ ගිය අවුරුද්දේ 2022 ජූලි මාසයේ සිට මාස 9ක කාලයක් රුපියල් බිලියන 100ක් විතර ඔබතුමාගේ කාලෙම, ඒක හරි නේද? රුපියල් බිලියන 100ක විතර ආදායමක් උපයගත්තා. ඒක හරිද? මම හරිද? About 100 billion profit, right? Last year, 2020, in July, after July 22, for a period of, or this year in period of 9 months, right? This year in a period of 9 months, that's right. Yeah, yeah.
Kanchan Vijayasekara Mahathaya.
Garu, මූලාසනයේ නියෝජ්‍ය කතානායකතුමනි, පසුගිය වසරේ 2022 වසරේ සමස්ත අලාභය රුපියල් බිලියන 615යි. එතකොට මේ අවුරුද්දේ ලාභය රුපියල් බිලියන 106යි. සමස්ත අලාභයක් තියෙන්නේ පහුගිය අවුරුද්දේ බිලියන
605. මේ අවුරුද්දේ මේ මාස 9ට,
මාස 10ට,
මාස 10ට ලාභය
බිලියන 106යි.
හරි, ඒක තමයි. බිලියන 106ක් මේ මාස 9ට හෝ මාස 10ට උපයලා තියෙනවා. ඒක තමයි මට සාතික කරගන්න ඕනේ කුණි. දැන් 2022 අවසාන වෙනකොට ඛනිජ තෙල් සංස්ථාවේ රැඩිකල් චේන්ජ් එකක් ඇති කරා. ප්‍රතිපත්තිමය විපර්යාසයක් සිදු කරේ. මොකද්ද? ගත්මිල ප්‍රතිසාධන කරන ලාභයකුත් ගන්න ක්‍රමවේදයකට අවුරුදු 30 40 50කට පසුව ගියා. දැන් මේ චේන්ජ් එකෙන් තමයි මේ ලාභය එන්නේ එක පැත්තකින්. Cost reflective price mechanism එක. මේක අපි පිළිගන්න. මොකද මේ තෙල් සහනය දෙනකොට මේ තෙල් සහනය වැඩියෙන්ම ගියේ පොහොසත් අයටනේ. V8 වල යන අය, හරි, BMW Benz වල ගිහිල්ලා පෙට්‍රල් ගහනකොට අපි මේක සහනය දෙනකොට මෝටර් සයිකලයට යනවට වඩා අර ටැංකිය ලොකුයිනේ. ඉතින් ඒ සහනය ගියේ ලොකු මිනිස්සුන්ට. ඉතින් අපි ඒක හරි කියලා හිතනවා. හැබැයි ප්‍රශ්නය මේ ගත්මිල ප්‍රතිසාධනය කරන ලාභය උපයන ක්‍රමය කනිතයල් සංස්ථාව මේ අවුරුද්දේ සිට ක්‍රියාත්මක කරමින් එක ලීටරයකට 104.6 දක්වා ලාභයක් ලීටරෙන් ලීටරේ උපය ගන රුපියල් බිලියන 106ක් මාස 10කට උපයගත් තෙල් සංස්ථාව ඇමතිවරයා විසින්ම සහතික කරලා තියෙන එක ඊට පස්සේ මොකද්ද කරන්නේ මට මෙතන තමයි තේරෙන්නේ නැති මං අහන්නේ මට ඒක උත්තරයක් ඕනේ IOC සමාගමට කොටසක් අපි දීලා තිබුණා ඒගොල්ලන්ට පෙට්‍රල් ෂෙඩ් ප්‍රමාණයක් තියෙනවා සයිනොපෙක් චීන සමාගමට අපි පරිත්‍යාග කරනවා තෙල් මේ මේ පිරෝම්හල් 150 ඊළඟට මං දැක්ක ඊයේ පෙරේදා මොකද්ද ජේම් පාක්ද ෂෙල් සමාගමක් ඇමරිකාවේ ෂෙල් සමාගම ජේම් පාක්ද කොහෙද USA වලින් ඒගොල්ලන්ටත් පෙට්‍රල් ෂෙඩ් 150ක් දීලා තියෙනවා එතකොට මේකෙන් වෙන්නේ කනිත තෙල් සංස්ථාවේ රීටේල් සේල් එක අඩුවීමක් ඒගොල්ලන්ට දෙනවා ඒ රීටේල් සේල් එක කරන්න දැන් මේ සමාගම් තුනට IOC එකටයි සයිනොපෙක් එකටයි ෂෙල් පාක් එකටයි මේ ටික දුන්නාම දැන් අපි උපයලා තියෙන පෙට්‍රෝලියම් එක උපයලා තියෙන මාස 10ට රුපියල් බිලියන 106ක් නම් මේ වෙළඳාමෙන් 50%ක්වත් මේ සමාගම් තුනට යනවනේ IOC shell shell එක සහ මේ 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 සයිනොපෙක් එකට ක්‍රමක්‍රමයෙන් මේක යනවා ගියාම බිලියන 106ක් පැත්තක තියන්නකෝ අඩුතරමින් වසරකට බිලියන 50ක් වත් ඒගොල්ලෝ උපයන්ට යනවා ඒ කියන්නේ බිලියන 50ක් කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් කෝටි 5000ක් මේ සයිනොපෙක් එකයි shell සමාගමයි IOC එකයි උපයන්ට යනවා IOC එක දැනුත් උපයනවා ඇති ඒක හැබැයි ගරු ඇමතිතුමා අපි දන්න තරමට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපට කිව්වේ මේ සමාගම් වලින් අය කරන ගාස්තුව අපි දිගටම ඇහුවා මේගොල්ලන්ගෙන් මොකද අය කරන්න යන්නේ මේගොල්ලන්ට මේ පෙට්‍රල් ෂෙඩ් 150 ගානේ නිකන් දෙනකොට මේගොල්ලෝ ඇවිල්ලා හරි මේ ව්‍යාපාරය මේ කරනවා නම් කනිජ තෙල් සංස්ථාවේ ඒ බලධාරි අයිති අධිකාරිය මේගොල්ලන්ට දෙනවා නම් මොකද රටට එන්නේ කියලා එතුමා කිව්වා අපි අවුරුද්දකට ඩොලර් මිලියන 2ක් මේගොල්ලන්ගෙන් අය කරනවා කියලා මම හරිනම් මන් දන්න තරමට සයිනොපෙක් එකෙන් ඩොලර් මිලියන 2ක් ඊළඟට පාක් මේ මේ ජේම් පාක්ත කොහෙද කම්පැනියෙන් ඩොලර් මිලියන 2ක් අය කරනවා කියලා කිව්වා අපි හිතමුකෝ ඒ ඩොලර් මිලියන 2 මේගොල්ලෝ කවුද IOC එකකින් උත්සාහ කරනවා කියලා එතකොට අවුරුද්දකට අපි ගන්න ඒගොල්ලන්ගෙන් ගන්න ගාන ඩොලර් මිලියන 6ක් ඩොලර් මිලියන 6ක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් වලින් ගත්තම රුපියල් බිලියන 2ක් නැත්නම් කෝටි 200යි. එතකොට අතන මම පෙන්වුවා ඒගොල්ලෝ උපයන්න පුළුවන් උපකල්පනය කරන ආදායම රුපියල් කෝටි 5000ක් වසරකට. හැබැයි මේගොල්ලන්ගෙන් අය කරන්න යන්නේ රුපියල් කෝටි 200යි. ඇයි 2 million dollars a year no 2 million dollars into 3 companies is 6 million dollars 6 million dollars in rupees is 2 billion rupees ඒ කියන්නේ කෝටි 200යි කෝටි 200යි ඒගොල්ලන්ගෙන් අය කරන්නේ හැබැයි ඒගොල්ලෝ උපයන්නේ කෝටි 5000යි දැන් මම අහන ප්‍රශ්නය අපි දිගටම කිව්වා මේගොල්ලෝ අය මේගොල්ලෝ විකුණන පෙට්‍රල් වලින් ඩීසල් වලින් තෙල් වලින් අපි ඒගොල්ලන්ගෙන් ප්‍රීමියම් එකක් අය කර ගන්නවාද ඒ ඩොලර් වලින් අපි ඩොලර් වලින් ඒගොල්ලන්ගෙන් කීයක් හරි ගන්නවාද දැන් මම අහන්නේ මේ උපයන ආදායම දැන් මේ ආදායම අපි හිතුවට වඩා විශාලයි වගේනේ මං කියන එක හරිනම් මම වැරදි නම් ඔබතුමා පෙන්වා දෙන්න මේ උපයන මුදල් ඒගොල්ලෝ ඩොලර් වලින් නේ ආපහු ගෙනියන්න යන්නේ රුපියල් ගෙනියන්නේ නැහෙනේ එතකොට ඒගොල්ලෝ අන්තිමේට ඩොලර් අර්බුදය තවත් නිර්මාණය වෙනවනේ මේගොල්ලෝ ගේන ඩොලර් වලට වඩා ඩොලර් ගෙනියන්න යනවා මෙහෙට තෙල් ගෙනල්ලා ඒක විකුණලා ලාභෙත් අරගෙන ඒ ලාභෙ ඩොලර් වලින් ගෙනියන්නේ ඔබතුමා කොන්දේසි දාලා තියෙනවාද ඒගොල්ලන්ට ඒවා ඩොලර් වලින් ගෙනියන්න බෑ කියලා එහෙම නැත්නම් ඒ ගෙනියන ඒවාට අපිට ගාණක් ගෙවන්න ඕනේ කියලා ඒ ගිවිසුම් වල අපි ආරක්ෂා වෙන අන්දමින්ද ඒ ගිවිසුම් අත්සන් කරලා තියෙන්නේ කියලා මේ සභාවට ඔබතුමා කියන්න මොකද මේක මට පේන්නේ හරියට නියෝජ්‍ය කතානායකතුමියනි මේ ඩීල් එක නංගි දීලා අක්ක ගත්තා වගේ නෙවෙයි නංගි දීලා ආච්චි ගත්තා වගේ වැඩක් එහෙම තමයි මට පේන්නේ හරි I think it's like a sell out because I can't understand it in any other way because these are the figures we as opposition members have and when I look at the work the numbers මොකද මේ 106 billion තෙල් සංස්ථාව රුපියල් බිලියන 106ක් උපයලා තියෙනවා නේද ඒ මත දැන් මේ මාකට් ප්‍රයිසින් නේ යන්නේ මේගොල්ල මිල අඩු කරලා තියෙනවාද? සයිනොපෙක් එක ඇවිල්ලා පළවෙනි පාර ඒගොල්ල මාකට් එකට ආපු ගමන් ඩීසල් මිල රුපියල් 3කින් අඩු කරලා ලීටරයක් අඩු කරලා ඒගොල්ලන් ලීටර් 1000ක් මෙට්‍රික් ටන් 1000ක් විකුණන්න පටන් ගත්තා. ඒ මාසේ ඒගොල්ල බිස්නස් එක අල්ලගත්තා. එතකොට ඒගොල්ලෝ මෙහෙම මෙහෙම ගිහිලා ඒ සහනය අපිට දෙන්න යන්නේ ඒ ලාභය ගන්නට යනවා. ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් තියනවාද? මේ උපයන ආදායම අපේ රටට බේරගන්න ක්‍රමවේදයක් හදලා තියනවාද? නැත්නම් බද්දක් අය කරන්න දාලා තියනවාද? මේ ඩොලර් ආපහු ගෙනියන්න වළක්වන්න ක්‍රමවේදයක් හදලා තියනවාද? අන්තිමේට අපි ඉන්න තැනට වඩා දුප්පත් වෙනවා. මේක තමයි ඩොක්ටර් ශාමිනී කුරේ මහ බැංකුවේ කතා කරනකොට කිව්වේ this vested interest as long as there are vested interests we can't free our country from this issue from these economic wars it's about time we started thinking about the right thing and we think as opposition there is a problem here
karmanthawathamini tunaka kalayak
oh man iwara karana i have a problem tirukunamale tel tank tika loku prashnayak thibuna ranil wickramasinghe mahatta 2002 denakota etuma eka liyala dunne ne මෙමරන්ඩම් ඔෆ් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් විතරක් තිබුණේ ඕනෙලාවක කැන්සල් කරන්න තිබ්බා. මොකද UNP-ට මොලේ තිබුණා ඒ වෙලාවේ. ඉන්දියන් කාර්ය බලපෑම් කෙරුවට ඒක දුන්නේ නැහැ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව යටතේ බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් අමාත්‍යවරයා හැටියට ඉන්නකොට රට බංකලොත් කරලා සල්ලි නැතුව හතර ගාතේ ගිහිලා ඉන්දියාවේ දන ගහලා වැටිලා ඩොලර් මිලියන 500ක තෙල් දෙනවා ණය දෙනවා කියන ඩොලර් මිලියන සොච්චම මිලියන 500කට අර තෙල් ටැංකි ටික තෙල් ටැංකි 96 ඉන්දියාවට දුන්නා කිසිම කොන්දේසියක් නැතුව. දැන් ඒක ඇත්තටම දුන්නට කමන්නේ. මොකද අවුරුදු 50-60ක ඒ ටැංකි ටික අපි පාවිච්චි කරලා තිබුණේ නැහැ. ඒවා දිරලා තියෙන්නේ. අපිට හදා ගන්නත් බෑ. ආයෝජකයෙක් ඕනේ. හැබැයි අපිට ලේසියෙන් ඩොලර් බිලියන 2ක්වත් ඒගොල්ලන්ගෙන් ඉල්ලන්න තිබ්බා. අපි දෙන්නම්. අපි agree වෙමු. This could have been gone through a procurement process. ඉන්දියාවටම දෙන්න තිබ්බා ඕන නම් මොකද අපේ අසල්වැසියා අපිට ලෝකේ කැඳවුම් කරන්න තිබ්බා ඉන්දියාවත් එක්ක ඩීල් එකක් කරන්න තිබ්බා නිකන් දුන්නේ මම දැන් අහන ප්‍රශ්නය මට ආරංචි දැන් ගොඩක් අය ඒකේ ගිහිල්ලා ඒ ටැංකිය අපිට අයිති පෙට්‍රෝලියම් එකට ඒකේ ටැංකි 15ක් විතර අයිති ඒ ටැංකි 15 භාවිතා කරන්න සමහර අය ඒවා බදු ගන්න ලැහැස්ති ඒගොල්ලෝ කැමති ගිහිල්ලා ගෙවන්න හැබැයි ඒක බදු දෙන්න වුණත් අපේ රටේ පෙට්‍රෝලියම් එකට අයිති වුණත් ඉන්දියන්ස් IOC සමාගමෙන් අවසර නැතුව ඒක දෙන්න බෑ කියලා කියනවලු. අමතුමනි ප්‍රශ්නේ ඔබතුමාට දානවා ඒක ඇත්තට. උදේ ගමන් පිළ අමතුමා තමයි ඒ කිවිසුම අත්සන් කරේ. එහෙම කිවිසුමක් අත්සන් කරලා තියෙනවද? එහෙම කරලා තියෙනවා නම් ඒක භයානකයි. මේ අපේ රටේ සම්පත්. අපිට අයිති සම්පතක් අපිට දෙන්න ඉන්දියාවෙන් ගිලා ආන්න ඕනේද? ඒකත් ඇත්තද නැද්ද කියලා මට කියන්න. මෙන්න මේ ප්‍රශ්න ටික මම ඉදිරිපත් කරනවා. ස්තුතියි.
බොහොම සිතේ ඔබතුමාට ගරු ඇමතුමා
මම මේ එතුමා මම හිතන්නේ ආගමික වතාවත් වලට යන්න තියෙන නිසා මම කෙටි පිළිතුරු ටිකක් දෙන්න මගේ කතාවට පෙර
ගරු ඇමතුමා විනාඩි කීයක් ඇද ඒ ටික දෙන්න
විනාඩි 2යි විනාඩි 2 මගේ කතාවෙන් කපන්න කමන්නේ
නෑ කාලේ දික් කරගන්න උඩට ගිහිල්ලා මම ඕඩර් ප්ලීස් පාර්ලිමේන්තුවේ යලි රැස්වේ විවාහර විවේකයේ නොතක පාර්ලිමේන්තු කටයුතු දිගටම පවත්වාගෙන සභාව එකඟද? හරි. කාර්ක සභාව. ගරු ඇමතුමා.
ගරු කථානායකතුමනි අපේ කබීර් හෂීම් හිටපු ඇමතුමා අහපු ප්‍රශ්න කීපයක් තිබුණා. අවසාන ප්‍රශ්නය එතුමා මතු කරපු ප්‍රශ්නය මමත් ඒ ගිවිසුම අපි පරීක්ෂණයට ලක් කරාම තමයි අපි දැක්කේ උදේ ගමන්පිල අමාත්‍යතුමා ඉන්න අවස්ථාවේ අත්සන් කරපු ගිවිසුමක් ඔබතුමා කියපේක නිවැරදි ඒකේ තියෙනවා යම් ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් විශේෂයෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කණිත්තෙල් නීතිගත සංස්ථාවෙන් එහෙම නැත්නම් කණිත්තෙල් නීතිගත සංස්ථාව සහ LIOC අතර තියෙන සමාගමෙන් සහ LIOC සමාගමෙන් අනුමැතියක් ලබා ගත යුතුයි කියලා. ඉතින් මේක අපි නිවැරදි කරගන්න දැන් කටයුතු කරමින් ඉන්නවා මාස 3ක් විතර තිස්සේ අපි මේ පිළිබඳ අවධානය යොමු කරලා කටයුතු කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කථානායකතුමනි මීට පෙරත් මම සභාව දැනුවත් කරා අපි සිනොපෙක් ආයතන ඇතුළු ආයතන කීපයක් මේ රටට ගෙන්වීමේදී අයකරන ගනු බදු අයකරන ගාස්තු පිළිබඳව. ඔබතුමා එකක් පිළිගන්නවා 2002 ඉඳලා ඔබතුමන්ට බැරි වුණා ඔබතුමන්ලා අනුමැතිය දුන්නට LIOC සමාගමට වාර්ෂික බද්දක්වත් ලබා ගන්න. දැන් අපි අවුරුදු 20ක් සඳහා නැවත දීර්ඝ කිරීමේදී මම අමාත්‍යවරයා වශයෙන් අපි යෝජනා කරා හැම අවුරුද්දෙම ඩොලර් මිලියන 2ක බද්දකට යටත් වෙන්න කියලා. ඒ අනුව හැම සමාගමක්ම ඩොලර් මිලියන 2ක බද්දකට දැන් යටත් කරලා තියෙනවා. ඊට අමතරව ඔබතුමාගේම කතාවලදී පහුගිය කාලේ කියපු දේ තමයි අපි ආයෝජන නැවැත්විය යුතු නැහැ. මම එක පැත්තකින් මට හිතුණා ඔබතුමා විවෘතාර්ථිකයට ආයෝජන එනවට අකමැතිද කියලා. තව පොඩ්ඩක් ගියා නිකන් සමාජවාදී පැත්තට නිකන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියේ පැත්තට වගේ අපි මේ ආයෝජන ගේන්න දීලා අපි බදු වලින් අය කර ගැනීම අපි කරන්න ඕන. ඒ නිසා යම් ආදායමක් ලැබෙනවා නම් මේ සමාගම් සියල්ලම ආදායම් බද්දට යටත්. ඒ වගේම මේ රටෙන් ඩොලර් ප්‍රමාණයක් විශාල වශයෙන් එළියට යනවා කියන එකට මම එකඟ වෙන්නේ නැහැ. අපි ඩොලර් ආයෝජනය කළා තමයි කොහොමත් අපි තෙල් ආනයනය කරන්න වෙන්නේ. ඒ නිසා මේ සමාගම් ඊටත් වැඩිය අඩු මුදලකට ආයෝජනය කළා තෙල් ආනයනය කරනවා. ඒ වගේම මේ තීන්දු තීරණ ගන්න අපිට හේතුත් තිබුණා. මේ මෑතකදී ඇතිවෙච්ච ඩොලර් අර්බුදයත් එක්ක අපිට සම්පූර්ණ අවශ්‍යතාවය ලබා දෙන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. ලංකා ખનිත් තෙල් නිධි සංස්ථාවට දැන් ඩොලර් රුපියල් බිලියන 106ක ලාභය කියලා කොම ගිය අවුරුද්දේ රුපියල් බිලියන 650ක ලාභයක්. ඔබතුමාම දන්නවා පහුගිය අවුරුද්දේ අපි ආරම්භ කරන ඩොලර් මිලියන 700ක් ගෙවන්න තිබුණා සැපයුම් කරුවන්ට. ඉරානියන් ඔයිල් කෝපරේෂන් එකෙන් ගත්ත ණය තියෙන ඩොලර් මිලියන 250. දැන් තමයි ඒව ගෙවන්නේ. ඒතර මේ ඩොලර් රුපියල් බිලියන 106න් ඇත්තම අපි කරන්නේ පහුගිය කාලේ සැපයුම් කරුවන්ගෙන් ගත්තේව පියවන එක, ණය ගත්තේව පියවන එක. මගේ රාජ්‍යමත්තුමායකට උත්තර දෙයි එතුමායි කතාවේදී බැංකු දෙකේ තියෙන සම්පූර්ණ ණය අපි ඉවත් කරලා තිනවා. රුපියල් බිලියන 200කට වැඩි ප්‍රමාණයක් තිබුණා ලංකා බැංකුවටයි මහජන බැංකුවටයි. ඉතින් මේ වගේ දේවල් ඉවත් කිරීමේ කටයුතු තමයි අපි මේ ලාභාංශත් එක්ක කරලා තියෙන්නේ. ඒ වගේම අර රොයලිටි එකක් සහ ටැක්ස් එකක් කියන එක ඩබල් ටැක්ස් එකක්. ඉතින් ඩබල් ටැක්ස් එකක් කියන එක සම්ප්‍රදායක් නෙවෙයි. අපිට තිබුණේ ලොස් රිකවරි එකක්. ලොස් රිකවරි එකට දැන් තිනවා වෙනම ටැක්ස් එකක්. ඒක තමයි රොයලිටි එක අයින් කරලා තියෙන්නේ.
බොහොම ස්තුතියි.
ආයෝජනය පිළිබඳව අපි විරුද්ධ නැහැ. හැබැයි ඔයාලා කරන ආයෝජනය හරියට අර වෛශා ඉස්ත්‍රියක් එයාගේ ගනුදෙනු කරුවත් එක්ක කටයුතු කරන ආකාරයට ආයෝජකත් එක්ක අපි කටයුතු කරන්න ලෑස්ති නැහැ. මේ රටේ තියෙන ඔක්කොම නිකන් දීලා ආයෝජකයාට සල්ලිත් දීලා පෙට්‍රල් ෂෙඩ්ුත් දීලා එයාට මේ තියෙන සල්ලිත් ගෙදර ගෙනියන්න දෙනවා නම් ඒ ආයෝජනයක් නෙවෙයි. ඒ වගේ ආයෝජන වලට කිසිසේත් අපි එකඟ නැහැ. ඔබතුමාගේ උත්තරෙත් මං හිතන්නේ නැහැ පැහැදිලි උත්තරයක් තියෙනවා කියලා.
ගරුමත්තුමා
නායකතුමනි, දැන් අපි මොනවද නිකන් දීලා තියෙන්නේ? අපිට අයිති නැති දෙයක් අපි කොහොමද මිලක් ගන්නේ? දැන් අපිට අයිති පිරෝම්හල් එකක් අපිට දීලා නැහනේ. ලංකා ખનිත් තෙල් නිධි සංස්ථාව සතුව තියෙන්නේ පිරෝම්හල් 243යි. ඒ භූමිය අයිතිය තියෙනවා සියල්ලම තියෙන ලංකා ખનිත් තෙල් නිධි සංස්ථාවට. වෙනත් පාර්ශ්ව ඉදි කරලා වෙනත් පෞද්ගලික පාර්ශ්ව ඉදි කරපු පිරෝම්හලකට කොහොමද අපි මුදල් අය කරගන්නේ? ඒක පුදුම කතාවක් නේ. ඔබතුමා ඉන්න කාලේ ඔබතුමන්ලා LIOC එකට දෙනකොට භූමියත් එක්ක තියෙනේම දුන්නා. ඒක හරි. ඒකට අය කරගත්ත ගාණක්. හැබැයි අපි භූමිය අයිතිය තියෙනේවත් ખનිත් තෙල් නිධි සංස්ථාවේ අයිතිය තියෙන කිසිම පිරෝම්හලක් දීලත් නැහැ, දෙන්න බලාපොරොත්තුකුත්
නැහැ. බවින්සතේ. කබීර් රසමන්ත.
ඒකට අදාළ ඒකයි මං කිව්වේ එහෙමනම් කොන්දේසි දාන්න තිබා එක්කෝ බද්දාක් අය කරන්න, එහෙම නැත්නම් ආ උපයන ඩොලර් වලින් යම් ප්‍රමාණයක් රටට ගෙවන්න. මීටරේ වැට දුවනකොට රටට කීයක් හරි වැටෙන්න ඕනේ. හරිද? ශැංග්‍රීලායක දුන්නේ නිකන්. ශැංග්‍රීලායකට අවුරුදු 40කට බදු අය කරන්නේ නැහැ කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දීලා තියෙන්නේ. සතයක් අපේ රටට එන්නේ. ඒ වගේ ආයෝජන ඕන තරම් ගේන්න පුළුවන්. ඒවා ඒවට අපි එකඟ වෙන්නේ
නැහැ.
ඔය තමයි ප්‍රශ්න. ඒකට තමයි මම මේක ප්‍රශ්න කරන්නේ.
හරි. කරවමතු අවසන් කරනවා.
නැවත නොමග යවන්න හදනවා. මේ ඉන්ධන ව්‍යාපාරෙත් එක්ක කරන කිසිම සමාගමකට බදු සහනයක් දීලා නැහැ. ගරු නියෝජ්‍ය කතානායක. ඔබතුමාට ඕන නම් පුළුවන් මුදල් කාර්ක සභාවට ගෙන්නන්න. මම මේ පාර්ලිමේන්තුවේ ගිවිසුම් ටික සියල්ලම සභාගත කරලා තියෙනවා. කිසිම සමාගමකට අපි දීලා නැහැ ආදායම් බද්දෙන් නිදහස් වෙන්නවත් බදු නිදහසක් අපි දීලා නැහැ.
හරි බොහොම සිත. ගරු නාලක බණ්ඩාර කොට්ටකොඩ මැත්ත ඔබතුමාට මිනිත්තු 11ක කාලයක් තියෙනවා.
ඇත්ත වශයෙන්ම මට මතකයි අවුරුද්දක විතර කලින් මේ විහාරස්ථානවල විදුලි ප්‍රශ්න සාකච්ඡා කරනකොට ගරු ඇමැතිතුමනික අදහසක් දුන්නා ජාත්‍යන්තර ආධාර අරගෙන මේ සෝලා පබ පද්ධතියක් අපි රට තීර විහාරස්ථානට ලබා දෙනවා කියන ඒ වගේ අදහසක් ඔබතුමාගේ පිටුඩමට මතකයි ඒකේ තත්ත්වය මොකද්ද කියලා මම දැනගන්න කැමතියි.
ගරු ඇමතුමා.
ප්‍රධානායකතුමනි ඒක ප්‍රමාදයක් තිබුණා අනුමැතිය ලබා ගැනීමට ඉන්දියානු රජයේ ලැබිච්ච ණය ආධාර යටතේ දැන් ඒක ක්‍රියාත්මක වීම සඳහා මීට සති දෙකකට ඉස්සෙල්ලා තමයි ඔවුන් අනුමැතිය ලබා දීලා තියෙන්නේ. ඒ නිසා අපි කඩිනමින් ක්‍රියාත්මක කරනවා ඊළඟ මාස 3-4 ඇතුළතුල අපි බලාපොරොත්තු වන ආගමික සිද්ධස්ථාන අඩුම තරමේ 6000ක් බෞද්ධ කතෝලික හින්දු මුස්ලිම් ආගමික මේ සියල්ලම ආවරණය කරන්න. ඒකේ තව කොටසක් කියනවා පාසල් ඒ වගේම රජයේ ගොඩනැගිලි විශේෂයෙන්ම යුද හමුදා කඳවුරු ඒ වගේම විශ්වවිද්‍යාල ඒ වගේම හේද පුහුණු පාසල් මෙවැනි අධ්‍යාපන ආයතනත් වෘත්තීය පුහුණු ආයතන මේ සියල්ලම තියෙනවා. ඒ සියලු දේ කරන්න අපිට අවුරුද්දක් විතරයි. හැබැයි මූලික අදියර මාස 3කින් අපි ක්‍රියාත්මක කරනවා.